සබ්බාසු සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ ජේතවනනම් වූ අනේපිඩු සිටුකේ ආරම්භී වැඩ වාසය කරනසේ භාගතුන් වහන්සේ මහන්නී කියා භික්ෂුව ඇමතුසේ. ඒ භික්ෂුව වහන්සේයි භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. මහන්නී ඔබට සීල ආශ්‍රයයන්ගේ සංවර කාරණේ දේශනා කරන්නේ මේ අසව මනාකොට මෙනෙහි කරව. දෙසෙමී වදාළසේක. එසේ වහන්සේයි භික්ෂුව භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළසේක. මහන්නී මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයයන්ගේ ශ්‍රේ කිරීම කියමු. නොදන්නාහුට නොදක්නාහුට නොකියමු. යළිදු මහණනි කුමක්ද කුමක් දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්‍ය වේද? යෝනිසූ මනසිකාරයේද අයනිසූ මනසිකාරයේද දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්‍ය වේ? මහණින් නුනුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය උපදේත. උපන්නාහුද ආශ්‍රයොත් වැඩේත. මහණින් නුනුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහු ආශ්‍රය නූපදේත. උපන්නාහුද ආශ්‍රය ප්‍රහීන වේත. මහන්නේ සෝවාන් මගින් පහකලිතු ආශ්‍රයෝ ඇත. සංවර සංවරේ පහකලිතු ආශ්‍රයෝ ඇත. ඥාන සංවර සංඛ්‍යාත පත්‍යාවේක්ෂ ප්‍රතිසේවණින් පහකලිතු ආශ්‍රයෝ ඇත. කාන්ති සංකර සංඛ්‍යාත අදිවාසණින් පහකලිතු ආශ්‍රයෝ ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවර්ජණින් පහකලිතු ආශ්‍රයෝ ඇත. විරි සංවර සංඛ්‍යාත විනෝදණින් පහකලිතු ආශ්‍රයෝ ඇත. ඒ වගේ බුද්ධංග භාවනාවෙන් පහකලිතු ආශ්‍රව ඇත. කාරණා හතක් බුදුහාමුදුරුව පෙන්නනවා. දස්සනා පහතබ්බා කියනවා. දර්ශනීය පහකලිතු එක. ඒක තමයි මේ සෝවාන් මගින් කියලා තියෙන එක දර්ශනීය පහ කරනවා කියන එකයි බුදුහාමුදුරුව පවසලා තියෙන්නේ. ඒතකොට සංවරයෙන් පහකලිතු දේවල් තියෙනවා ප්‍රතිසේවණින් ගොම් යූස් කිරීම මගින්. ඊළඟට ඉවසීමෙන් අදිවාසණින් ගොම් ඉවසීම ඉන්ඩියුරන්ස් කියලා කියනවා. ඊළඟට පරිවර්ජණී කියවගුවාම අවොයිඩන්ස්. ඊළඟට විනෝදණී කියන්නේ එලිමිනේෂන් කියන එකයි. අර උපන්නං කාම විතක්කන් ආදි වාසේති පජහති කියලා හැම බලලා තියෙන. ඊළඟට බුද්ධංග භාවනා. මහන්නේ දර්ශනෙන් පහකල යුතු ආශ්‍රය කවර දෙයක්? මහන්නේ මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ ආර ධර්මයේ අදක්සු ආර ධර්මයේ නොහික්මුණා වූ බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසුතවත් පෘථග්ජනතෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හෙතෙමේ යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තේ නම් ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාහ නම් ඒ ධර්මයන් මෙනෙහි කළේ මෙනෙහි නොකරේ. මහන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මියෝ කවරද? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාට නූපන් කාමාශ්‍රය උපදීද? උපන් කාමාශ්‍රය වැඩේද? නූපන් භවආශ්‍රය උපදීද? උපන් භවආශ්‍රය වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රය උපදීද? උපන් අවිද්‍යාශ්‍රය වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මොහුවේ මෙනෙහි නොකළ යුතු ධර්මියෝ. ඒ කියන්නේ කාමාශ්‍රයන් වැඩි වෙන දේ මෙනෙහි නොකළ යුතුයි. නමුත් මේ පුද්ගලයා ඒවා මෙනෙහි කරනවා. ඒකෙන් කාමාශ්‍රයන් වැඩි වෙනවා. මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මියෝ කවරද? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය වූ නූපදීද? උපන් කාමාශ්‍රය වූ ප්‍රහීන වේද? නූපන් භවආශ්‍රය වූ නූපදීද? උපන් භවආශ්‍රය වූ ප්‍රහීන වේද? නූපන් අවිද්‍යාශ්‍රෝහු නූපදීද? උපන් අවිද්‍යාශ්‍රෝ ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහුවේ මෙනෙහි කළ යුතු ධර්මයෝ. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රයෝ උපදීත. උපන්නා වූ ආශ්‍රයෝත් වැඩෙති. හේතුණු මෙසේ නොනොයින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයෙම්ද? අතීත කාලයේ නොවියෙම්ද? එහෙම නැත්නම් අතීත කාලේ කවරෙක් වූයේද? අතීත කාලේ කෙසේ වූයේද? මම අතීත කාලේ කවරෙක් වසිට කවරෙක් වූයේද? මම අනාගත කාලේ වෙම්දෝ? අනාගත කාලේ නොවෙම්දෝ? අනාගත කාලේ කවරෙක් වෙමුද? අනාගත කාලේ කෙසේ වෙමුද? මම අනාගත කාලේ කවරෙක්ව සිට කවරෙක් වෙමුද? දැන් වර්තමානයේද තමා කෙරෙහි සැක ඇත්තේ වේ. මම වෙමුද? මම නොවෙමුද? කවරෙක් වෙමුද? කෙසේ වෙමුද? මේ සත්‍යතෙම කොයින් ආයේද? කොහි යන්නේද? මෙසේ නුනෝනි මෙනෙහි කරන ඔහුට සවැදෑරුම් දිස්ත්‍රික් අතුරින් එක්තරා දික්තියක් උපදී. තමා ඇතියයි කියලා දික්තියක් ඇති වෙනවා. තමා නැතියි කියලා උච්ඡේද දික්තියක් ඇති වෙනවා. ඊළඟට තමා හැඳින ගැනීමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් යට දික්තියක් උපදිනවා. මමම තමා නැතයි හැඳින ගැනීමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දික්තියක් උපදිනවා. තමා නොවු මමම තමා හැඳින ගැනීමේ ස්ථිර වශයෙන් උට දික්තියක් උපදිනවා. එහෙම නැත්තම් මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපෙරන සුළුයි කියලා ඒ විදිහට යාට දික්තියක් ඇති වෙනවා. තථාගතයන් වහන්සේ පෙන්නනවා මහණනි මේ දික්තිගතය. දික්ටි ග්‍රහණේ, දික්ටි කාන්තාරේ, දික්ටි විසුද්ධි, දික්ටි සංයෝජනයයි කියලා. මහණනි දික්ටි සංයෝජනයේ සංයුක්ත වූ අසෘතවත් පුතග්ජන තෙමේ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කාය දුකින්, මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ. සීල සසර දුකින් නොමිදේ යයි කියේ. මහන්නි ආර්යයන් දක්නින් සුළු ආර ධර්මී දක්ෂ ආර ධර්මී මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නා සුළු සත්පුරුෂ ධර්මී දක්ෂ සත්පුරුෂ ධර්මී මොනවට හික්මුණු ශ්‍රුතවත් ආර්ය ශාවකතුමින් මෙනෙහි කළ යුතු ධර්ම දනි. මෙනෙහි නොකළ යුතු ධර්ම දනි. හෙතෙම මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ. මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ. යම් ධර්ම මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි. යම් ධර්ම මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි. මහන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවආශ්‍රය උපදීද? උපන්නා වූ භවආශ්‍රය වැඩේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද? මොහු වනාවේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයයි. මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවරද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වෙද්ද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වෙද්ද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වෙද්ද? මොහොවනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයයි. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රයොත් නූපදීත, උපන්නාශ්‍රයොත් ප්‍රහීන වෙත්. ඒ මේ දුකයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයයි නොවනින් මෙනෙහි කරයි. මෙසේ නොවනින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනියෝ ප්‍රහීන වෙත්. මහන්නේ බහු දර්ශනීය ප්‍රහීන කළ යුතු ආශ්‍රයයයි කියනු ලැබෙනවා. එතකොට මේකේ ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රෑම් සොට්ට ගිහිල්ලා බලමු මේකේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට පළවෙනිම අපි ඒ යකනිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නාට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේකේ පෙන්නනවා අර දිට්ටින් හයක් කියන එක. ඒකේ පළවෙනිම පෙන්නනවා මේ අත්ති මේ අත්තා කියලා. එතකොට ඒකෙදි වේදනාව තමයි කියලා එයා ගන්න. ඊළඟට දෙවෙනි කාරණයට පෙන්නනවා එන්න අත්ති මේ අත්තා කියලා. වේදනාව නැති වුනහම තමා නැතියි කියලා ගන්න. තුන්වෙනි කාරණයට පෙන්නනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. එතකොට ඒකේ මේ අත්තා කියලා ගන්නෝ ඒ රූපය. ඊළඟට වේදනාව. එතකොට ඒක ඒ රූපයයි වේදනාවයි දෙකම තමා කියලා ගන්න. ඊළඟට හතරවෙනි කාරණයට පෙන්නනවා අත්තනා, ඒ කියන්නේ රූපං. අත්තනාව අනත්තානං ඒ වේදනාව කියන එක. එතකොට ඒ අවස්ථාවේදී ඔය හතරවෙනි කාරණේදී පෙන්වන්න පුළුවන් ඔය අසංකේ සත්‍යෝ කියලා ඉන්නෝ චතුත්ථ ධාන තලෙන්. ඒ කියන්නේ මේ මනස හරි කරදරයි කියලා ඒවා ඔක්කොම සප්‍රෙස් කරලා බොඩි එකකින් විතරක් ඒ පුද්ගලයා ඉන්නවා. ඒකේ කරදරයක් නැති කියන අර්ථය. අන්න එහෙම කෙනෙක් ගැන තමයි මේ පෙන්වන්නේ. ඊළඟට පස්වෙනි කාරණේදී පෙන්නනවා අනත්තාව අත්තානං කියලා. එතකොට ඒ කියන්නේ රූපය කියන එක අනත්තා. හැබැයි ඉතින් මේ රූපය නිසා ඇතිවෙන වේදනාව අත්තා. ඒක ඉතින් අපි පැහැදිලි කරලා තිනවා රඹගෙඩියේ කතාව. අඹගෙඩියේ කාලා ඒකෙන් සුඛේ ඒක නිසා අත්තා. එතකොට අඹගෙඩිය අපේ නෙමෙයි. ඒක අනත්තා. ඒක මුදලාලිගේ අන්තිමට පොළොවට අයිති වෙනවා කියන එක. ඊළඟට ආපහු පෙන්නනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි ඒ නොපෙළෙන සුළුයි කියලා. ඉතින් ඒක තමයි අර අපි සර්ෆ් බෝඩ් එකේ එක්සැම්පල් එකෙන් එහෙම අපි පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ දිට්ටි හයක් ගැන කතා කළා. එතකොට මේ දිට්ටි හය කියන එක මේ ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථය කියන එකට ඒකේ ඇදීමක් කියන එක එනවා. එතකොට ඉදන් සත්‍යයට යමක් ඇතුල් වෙච්ච විගසින් ඒකෙන් අපිට ප්‍රිය විප්‍රයෝගය සිද්ධ වෙනවද කියන ප්‍රශ්නයයි මෙතනදී අහන්නේ. ඒක තේරුම් ගන්න නම් මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ තමයි ඒක පෙන්වන්නේ. අපි දන්නවා ඔය ආශ්‍රවයන් කියලා කියන්නේ පසු සංඥාවක්. එතකොට දැන් ඒ මතකද අපි චේතනාවෙන්දන් ඒ ಜಾති දක්වා ඉදන් රේඛාවක් ඇඳලා ඒකට පැරලල් රේඛාවක් ඇඳලා තමයි ඒක පැහැදිලි කරන්නේ. ඉතින් ඒ වගේ තව පැරලල් රේඛාවක් තියෙනවා. එතකොට මේ මනෝ සංචිතන ಜಾති රේඛාවට පැරලල් එකක් තමයි විදන් සච්චේ ඉදන් ප්‍රිය විප්‍රයෝගයට අනේක. එතකොට එහෙමනම් දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන ඉදන් සත්‍යයට මේ දිට්ඨීන් ටික ඇතුළු වුණ ගමන් අපිට එහෙනම් ප්‍රිය විප්‍රයෝගය වෙනවද කියන ප්‍රශ්නයයි මේක අහන්නේ. එතකොට උත්තරේ ඒක නෙමෙයි කියන එකයි. ඒ කියන්නේ පරාමාසයට ඇදුනට පස්සේ තමයි මේ ප්‍රිය විප්‍රයෝගය කියන එක තියෙන්නේ. ඉදන් සත්‍යයට ගියේ අපි දන්නවා අර ආනන්ද සප්පාය සූත්‍රය අපි දන්නවා පරාමාසී ඉදන් සත්‍යයට ඉදන් සත්‍යේ පරාමාසයට මේක ආවනම් තමයි මේ විදිහට වෙන්නේ. එතකොට දැන් අපි මේ කතා කළේ දිට්ඨීනේ මිච්ඡා දිට්ඨී හයක්ම කිව්වා නේද? ඉතින් ওই මිච්ඡා දිට්ඨි මොකකටද අපි මිච්ඡා දිට්ඨිය උනේ? ඉතින් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා වතෝපන් සූත්‍රය ඉගෙන ගත්තා. මේ පදුට්ට මන සංකල්පය නිසා ඇතිවෙච්ච නිත්‍යභාවය. මතකද මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨිය කියයි නිත්‍යභාවය. ඒකම තමයි හේතුවයි පත්‍යය වෙලා තියෙන්නේ. අර බොනට් එකට ගහලා හරි මේක යන්තම් දෙව්වා කියලා විඥාන ධාරාවක් ගැලුවා කියලා. ඒක තමයි මේකට හේතුවයි ප්‍රත්‍යය වෙලා තියෙන්නේ. එවනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ජරා ධර්මීය කියන එක. ජරා ධර්මීය කියන එක අර්ථ දෙයක් වෙන්නේ රූපයයි රූපය නිසා මම පවතිනවා කියන මේ දිට්ඨිය බිඳීම නිසා තමයි රූපේ ජරා ධර්මීය කියන එක තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා මේකේ කොළපාටින් මේ අර පදුට්ට මන සංකප්පය විඥාන ධාරාව ගැලුවා අනනිත්‍යයි කියලා එක ලකුණු කරලා තිනවා කොළපාටින්. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙනවා මේ විඥාන ධාරාව කියන එක අපි දන්නවා අර මේ ඒක ඇතිවීම කියන එක ABC කියලා අපි ලකුණු කරලා තියෙනවා. එතකොට මේ AB කියන එක මේ කොළපාට රේඛාවත් එක්ක සම්බන්ධයි. ඒකයි AB කියලා දාලා තියෙන්නේ. ඒ වල ඉඳන් B දක්වා ගියා කියලා කියන්නේ අන්න ඒක ජාතිය වශයෙන් අපි සලකන්න ඕන. එතකොට ඔක තියෙන ඉතින් ওই ග්‍රීන් ලයින් එකේ තියෙන පදුට්ට මන සංකප්පය කියන එක. එතකොට ඒ කියන්නේ විඥාන ධාරාව. එතකොට ධාරාව එක වෙලාවකට වැඩි වෙනවා තව වෙලාවකට කුඩා වෙනවා. වතුර ටැප් එකක් අපි හිතමු මේකෙන් වතුර ගලාගෙන එනවා. ඉතින් පළක් වෙලාවට වතුර අඩුයි. එතකොට අපි දුක් වෙනවා. පළක් වෙලාවට වතුර වැඩි. ඒකටත් අපි දුක් වෙනවා. මොකද හේතුව වෙලා තියෙන්නේ දෙකම දුකයි. විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් වෙනවා නම් මේක දුකයි. අර අඩු වෙච්ච වෙලාවට ඉතින් මට ඉස්සර වාගේ මේක හම්බ වෙන්නේ නැහැයි කියලා දුක් වෙනවා. වැඩි වුණාම එන්නේ මොකද? රොඩුයි මඩයි. බොර මඩ වතුර තමයි ඒක එනවා කියන එක තියෙන්නේ. ඉතින් මේ දුක කියන එක ඒ විඥාන කායය කියන එකේ සටහන් වෙනවා. ඒ විඥාන කායය කියන්නේ ඉතින් ඇහැයි රූපයයි නිසා චක්කු විඥානයි, කන ශබ්දයයි නිසා සෝත විඥානයි. මේ විදිහට ඉතින් හයයි. ඒක විඥාන කායයක් කියලා කියනවා. එතකොට ඉතින් මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අන්න අර විඥාන ධාරාව කියන එක යන්තම් ගැලුවා ගැලුවා නම් නිත්‍යයි. ඉතින් මේක වැඩි උනත් දුකයි අඩු උනත් දුකයි. ඊළඟට අපිට පෙන්නනවා මෙතන මේ රතු පාට කොටස තියෙනවා. මේක දික් කරයින් පස්සේ ජරාවට යනවා කියන එක. අන්න ඒකට සම්බන්ධයෙන් මෙතන ලකුණු කරලා තියෙනවා C කියලා රතු පාට අකුරින්. B වලින් ඉඳන් C වලට යනවා කියන්නේ ජරාව ලෙස ගන්න ඕනේ. අන්න ඒක තමයි ජරා ධර්මය. ඒ කියන්නේ දැන් මෙතන මේ රවුම් වලින් ගත්තාම මේ රවුම් තුන මේ A කියුවාම පළවෙනි රවුම්, B කියන්නේ දෙවෙනි රවුම්, C කියන්නේ තුන්වෙනි රවුම කියන එකයි තියෙන්නේ. ඉතින් තුන්වෙනි රවුම ඉතින් අපි දන්නෝ පෝතලි සූත්‍රයේම අන්න සුඛයි කියලා අපි ගන්නවා කියන එක තියෙනවා. එතකොට මේ ඒ වෙනස ඇතිවීමෙන් අපිට අර දෝමනස්සයක් කියන එක තියෙනවා. ඒ ඉතින් මම පොඩි කාලේ කාපු කැකිරි මාළුවයි දැන් කන කොටයි මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තියෙනවාද කියලා දැකලා ඉතින් මෙතන අපිට මේ ඒක සෝකේ ස්වභාවයක් තමයි ඔකේ තියෙන දෝමනස්සයක්. ඒ ඒ බී ගැලපෙන්නේ නැතුව. ඉතින් මේ දෝමනස්සය කියන එක ඒ චිත්තේ සටහන් වීමක් කියන එක තියෙනවා. ඉතින් මේක අනිත් අතට මෙතන පල්ලෙහැන් ගිලක් තියෙනවා. මෙතන මේ ඒ කියලා කියන්නේ සංස්කාරපච්චය විඥානං කියන එක. බී කිව්වලාම විඥානපච්චය නාම රූපං කියන එක. එතකොට සී කිව්වහම නාම රූපපච්චය සලායතනං කියන එකයි. එතකොට දැන් බලන්න මේ විඥානී කියන එක සකස් වෙනවා කිව්වහම මෙතන හැමතිස්සෙම මේ විදිහටම නෙමෙයි. ඒ කියන්නේ මෙතන අපිට පේනවා මේ විඥානේ මේ නාම රූප නිසා නැංවීමක් තියෙනවා. අනිත් අතට ගත්තාම විඥානේ නැංවීමුනුත් තියෙනවා. ඒක අපි ওই තව ටිකකින් අපි බලමු. එතකොට ආපහු ඕගොල්ලෝ අර දුක්ඛ ටේබල් එක එහෙම බලලා තිනවනම් මතකද? ආ රූපයත් එක්ක ගිහිල්ලා එහා පැත්තේ ගිහිල්ලා වැදිලා අනිත් පැත්තට ආවා. එතකොට එතන ආවයින් පස්සේ අන්න අර ඔරලෝසුයි කතාවක් එහෙම අපි කියන්නේ. ඔරලෝසු නැති වෙලා තිනකොට දුක් වෙනකොට මාමා ඇවිල්ලා හොඳ ඔරලෝසුවක් දුන්නා නම් අන්න මාට ඉස්සරට වඩා දැන් හොඳයි කියලා නේද? අන්න රූපයත් එක්ක සම්බන්ධයලා. අන්න පහේ පහ පේනවද? පහ කිව්වහම අන්න ලාභයි කියලා එහෙම අරගෙන. එතකොට ඒ වගේ නැංගීම් කීපයක් තියෙනවා. ඒක නිසා එකම විදිහට විතරක් මේක බලන්න හොඳන්නේ. එතකොට අපි මේ ධර්මයට මෙතන අවස්ථාවේදී අපි මේකන්නේ මේ නාම රූපත් එක්ක ඇති වෙලා තිබෙනා වූ ඒ නැංගීම නාම රූප නිසා ඒ විඥානේ ඒ හට ගැනීමක් ඇතිවීම කියන එක. නාම රූපච්ච විඥාන අන්න පීක් එක ඇවිල්ලා තියෙනවා. ඒ පීක් එක වෙනස් වෙනවා එක එක අවස්ථාවේදී. එතකොට එහෙමනම් මේ ABC කියන තුන අපි ඉගෙන ගත්තාම එවන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ජරා ධර්මයේ තමයි මේකෙන් අපි බැලුවේ. ජරා ධර්මයේ කියන්නේ මොකද්ද? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම කියන එක. එහෙනම් හතරවෙනි ස්ලයිඩ් එකට යමු. ඒ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ව්‍යාධි ධර්මයේ කියන එක. එතකොට මෙතෙන්දි තියෙන්නේ මොකද්ද? ව්‍යාධි ධර්මයේ ඇති වෙන්නේ මේ නිට්ටයයි කියන සංකල්පය බිඳිලා. ජරා ධර්මියාවේ රූපය රූපය නිසා මම පවතිනවා කියන එක. දැන් මෙතන මේ නිට්ටයයි කියන සංකල්පය අතන දිට්ටියක් මෙතන සංකල්පයක්. ඒ සංකල්පය බිඳිලා. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේවා එකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ සුඛේ පරාමාස වෙලානේ මේවා ඇති වෙලා තියෙන්නේ. දේවයන් අත්තා කියලා හැමෝම දන්නේ. දැන් මෙතන පෙන්නා දීලා තියෙනවා මේ පදුට්ට මන සංකප්පය. ඒකට දාලා තියෙනවා එකයි කියලා එතන තියෙනවා නිට්ටයභාවය. ඊට පස්සේ දෙක කියලා දාලා තියෙනවා මේ සුභය කියන එක පරාමාසයෙන් දැන් ඉදන් සත්‍යයට ඇදිලා යන්නේ. ඊළඟට තුන නිට්ටයයි කියලා පල්ලෙහැට ලකුණු කරලා තියෙනවා. හතර ආපහු පේනවා මේ සංඥාවට අරසුකයි හිම කියනවා ඒක. ඉතින් මේක අපිට පේනවා මේ එකයි තුනයි දෙකම සමානයි. මේ එකේ තියෙන නිට්ටිභාවයේ තුනේ කියන්නේ නිට්ටිභාවයේ කියන එක. ඒ වගේම මේ දෙකයි හතරයි සමානයි. ඒ කියන්නේ දෙකේදී අපිට පේනවා මේ සුභය කියන එක මෙහාට ආව ඉදන් සත්‍යයට ඇතුළු වුණා. දෙක වුණේ නැත්තම් අපිට මේ හතර කියන එක නැහැ. මේ දෙකයි හතරයි අතර වෙනස තියෙන්නේ මොකද්ද? අර පුණු පුණා ස්පර්ශ කිරීම. ඔන්න කට්ලට් එකක් කෑවා දැකපු ගමන් අපිට සුබයි කියලා වගේ එකක් ඇති වුණා. කට්ලට් එකක් කෑවා තාමත් සුබයි කියන කතාව තියෙනවා. ඉතින් ඒකට සුඛයකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට එක කටක් කෑවා එහෙම නැත්තම් මං කටවල් දිගින් දිගටම කනවා. එක පාර ස්පර්ශ කළා නැවත පුණු පුණා ස්පර්ශ කරනවා. උච්චර නිවෙනස. එතකොට එහෙමනම් දෙකයි හතරයි දෙකම එකයි කියන එක පේනවා. ඊළඟට දැන් අපිට ආපහු පේනවා මෙතන මේ දැන් තුන්වෙනි රවුමේ තුන්වෙනි ස්ටෙප් එක වෙනකොට ඒ සුඛය කියන එක පරාමාස වෙනවා. ඒ සුඛය පරාමාස වෙනකොට අපිට ජරා ධර්මය සිද්ධ වෙලා ඉවරයි. අර ටේස් බඩ්ස් ගිහිල්ලා නිසා සීයට ඇති වුණා වාගේ අර පෙර එකයි මේකයි කරන්න බැරි ස්වභාවය ඇවිල්ලා. එතකොට හැබැයි එහෙම වුණත් අපි ඒක අත්තා කියලා ගැනීම කියන එක තියෙනවා. දැන් එතකොට මෙතන පෙන්නනවා මේ පිටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 36 එහෙම පෙන්නනවා මේ රොගං වදති අත්තනෝ රොදං වදති අත්තතෝ කියලා එහෙම කියනවා. ඒ කියන්නේ අත්තා කියලා ගැනීමම තමයි රෝගේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එතකොට මේක ඉංග්‍රීසියෙන් නම් හොඳට පේනවා it is a sickness that it calls self. අත්තා කියලා ගැනීමම තමයි ඒ රෝගය කියන එක. එතකොට එහෙමනම් අපිට පේනවා මේ ව්‍යාධි ධර්මී කියන එක අපිට සිද්ධ වෙනවා ඒ තුන්වෙනි රවුමේ 6වෙනි ස්ටෙප් එක වෙනකොට. මොකද මේ දැන් පහ වෙන්න එපා. අත්තා කියලා ගත්තා. අත්තා කියලා ගත්තට පස්සේ යන්න ඒ රෝගී කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට ව්‍යාධි ධර්මී. එතකොට මේක අපි බලන්න ඕනේ තුන්වෙනි රවුම වෙනකොට රූපේ නිසා ඇති වුණා වූ ව්‍යාධි ධර්මයේ වශයෙන් බලන්න ඕනේ. එහෙනම් ඔය තුනේ තුන කියන එක ගත්තාම ජරා ධර්මී. තුනේ 6 වෙනකොට ව්‍යාධි ධර්මී කියන එක. එතකොට මෙතින්දී අපි ඉගෙන ගත්තා ඒ තුනේ තුන රූපේ ජරාව රූපයයි රූපය නිසා පවතිනවා කියන දිට්ඨියේ බිඳිලා දිට්ඨියේ බිඳුනා කියලා අපි නිකන් හිටියේ නේ. ඒක පරාමාස වෙලා අපි අත්තා කියලා අරගත්තා. දැන් ඊට පස්සේ ඒක පවතිනවා කියන සංකල්පයත් බිඳිලා තමයි අපි තුනේ 6 ව්‍යාධි ධර්මී කියන එක ඇති වෙලා තියෙන්නේ. එවනම් අපි බලමු පස්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා පස්වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වනවා මේ මරණ ධර්මයේ කියන එක. දැන් ටිකකට ඉස්සෙල්ලා අපි බැලුවා මේකේ ජරා ධර්මයේ තුනේ තුන කියලා. තුනේ තුන රූපය නිසා ජරා ධර්මය. එතකොට ඊළඟට හතරේ තුන වෙනකොට වේදනාව නිසා ජරා ධර්මය. වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම කියන එක තියෙනවා. දැන් හතරේ තුන වේදනාවේ ජරා ධර්මය වුණා නම් ඒ කියන්නේ ඉතින් අපි මේ රෝගී ස්වභාවයට එහෙම ඇති වෙලා තියෙනවා. දැන් යමක් මේ කැඩුනහම අපි ඕක නිකන් අල්ල පැත්තකට දානවා. අපි නිතරම හිතන ඕක හදනවා කියලා. උදාහරණයක් තමයි තමන්ගේ ගෙදර ස්ටයා කේස් එක කැඩිලා තියෙනවා නම් උඩ තට්ටුවට යන්න තියෙන. දැන් ඉතින් කල්පනා කරනවා මම මේකට හොඳ එකක් දානවා. ඒතකොට හොඳ එකක් දානවා කියලා කල්පනා කළාම ඕකට අපි නිතරම ගන්නවා සාම්පල් එකක්. අනිත් මිනිස්සු මොකද්ද කරලා තියෙන්නේ? අල්ලපු ගෙදර මහත්තයා අදලා තියෙන මේ වගේ විදියට. ඒක හරිනේ. ඊළඟ ගෙදරත් මෙහෙමයි. ඒකත් හරිනේ. එල්ල තමන් දන්නා වූ දැකලා තියනවා. ඉතින් පළක් ඒවා තමන් දැකලත් නැහැ. කල්පනා කරන මම හදන රත්තරන් වලින් කියලා. රත්තරන් වලින් හදපු එකක් තමන් දැකලත් නැහැ. නමුත් මනසේ තියෙන්නේ ඒකයි. අර තමන් අගේ දීලා තියෙන ඒවායින් ඉහළ මේවා දාලා කරනවා කියන එක. එතකොට එහෙමනම් අපි දැන් තියෙන ස්ටයා කේස් එක අපි පලාස කරනවා. මේක එපා. මේක වෙනුවට මම රත්තරන් වලින් හරි හදනවා කියලා. එතකොට එන හතරේ හතර අපි දන්නෝ. හතරේ හතර කියන එක ගත්තාම අන්න જાතියක් අපි ඇති කරගත්තා. මේක පලාස කරලා හතරේ හතරේ තියෙන පලාසේනේ පිසුනා වාචේනේ. මේක වෙන් කළා වෙන එක. ඉතින් ඔක කල්පනා කරන්න ඕනේ හැබැයි හතරේ හතර කියන එක මේ චිත්තේ නිසා නේද? විඥානේනේ. තාම හදලා නැහැ. එතකොට අර තමන් එකක් හැදුවා මේ තියෙන චිත්තය අයින් කළ වෙන චිත්තයක් දැන් අපි ටිකකට ඉස්සෙල්ලා පෙන්නවා මෙතන මේ රූපය නිසා වෙන්නා වූ අර නාම රූප පත්‍ය විඥානං කියලා එතන එකක් පෙන්නවා මේ නාම රූප නිසා දැන් ඉතින් මෙතන මේ චිත්තය නිසාත් කරන්නා වූ දෙයක් තියෙනවා එතකොට ඒක තමයි ওই හතරේ හතර කියන කතාව තියෙන්නේ අන්න ඒ හතරේ හතරේදී එහෙනම් අපි තව පීක් එකක් හදනවා ඒ කියන්නේ මේක තේරුම් ගන්න තියෙන්නේ දැන් අර බෙල් ෂේප් කර්ව් එකට ගත්තාත් අපි දැක්කා මේ රවුන්ඩ් 3යි ABC කියලා ගත්තා. 1 2 3. එතකොට 4 3 දී අපි දැක්කම මේක ජරා වෙලා තිනවා කියලා. 4 4 දී පලාස කරලා අන්න අපි පීක් එකක් හදනවා. විඥානේ මං හිතනවා මං හොඳ එකක් හදනවා කියලා. එතකොට මම මේක හදනවා නම් ඉතින් මේ විඥාන ධාරාව ඒටි ඉස්සෙල්ලා මැරෙන්න එපා. කොහෙද මැරලා තියෙන්නේ? 4 2. දෙ 4 2 දී තමයි මැරලා තියෙන්නේ. එතකොට 4 2 කියන්නේ මොකද්ද? නිත්‍යභාවය නේද? අඹ ගෙඩියක් කාලා හරි ජීවත් වෙනවා අරදත්ත ආදානීය කරලා අර නිත්‍යභාවය කියන එක. එතකොට එහෙනම් අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානයේ මරණය. විඥානයේ මැරෙනවා අපි ඒක නිත්‍යයි කියලා අරගෙන තියෙනවා. මේක තමයි අපේ ලොකු මෝඩකමක් හැටියට පේන්නේ. එතකොට දැන් ඒක ওই හතරේ දෙක තේරුම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. ওই විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. රවුම් දෙකේදිත් මරණයක් තියෙනවා. ඇයිද මම මොන් කැගිරි මාළුවක් කනකොට එකපාරටම මම ගේනවා නම් මම පොඩි කාලේ කාපු එක මේගෙයි කියලා මම මේක මැරුව පොඩි කාලේ කාපු කැගිරි මාළුව තමයි මගේ මනසදී. එහෙනම් මෙතනත් මැරීමක් තියෙනවා. ඒතකොට දෙවෙනි රවුමෙත් තියෙනවා. දැන් මෙතන වෙන්නනේ මේ හතරවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක. ඒකේ මරණය කියන එක. අන්න අපිට පැටලිච්ච තැනක් තමයි නේද? එතන නිත්‍යයි කියලා අපි අරගෙන තියෙනවා. හැබැයි විඥානය මැරෙනවා. එතකොට 4 3 එහෙමනම් අපිට පේනවා මෙතන 4 2 මරණේ 4 3 මෙතන ව්‍යාධි 4 4 දී අපි જાතියක් කියන එක ඇති කරගත්තා. හතරේ හය වෙනකොට අර වේදනාවේ ව්‍යාධිය කියන එක ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මෙතන අප්‍රියේ සම්පයෝගයේ කියන එක. එතකොට ඒ කියන්නේ වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන නිත්‍ය සංකල්පය ඒකේ බිඳිලා තියෙනවා. එතකොට ඊළඟට අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක 6 වෙනි ස්ලයිඩ් එක. දැන් අපි 4 6ට ගියා. 4 4 කතා කරා 4 6ට ගියා. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ 4 5 කියන එක. ඒක අපි කතා කළේ නැහැ නේද? ඉතින් ඕගොල්ලෝ දන්නෝ තයෝ ධම්ම සූත්‍රයේ මේ අත්තා කියලා ගත්තට පස්සේ ඉතින් ඒක මෙතන මෝහය කියන එක ඇති වෙනවා 1.3 මෝහය කියන එක. අත්තා කියන ගන්න එකම රෝගයක් කියලා කිව්වානේ. රොදන් වදති අත්තතෝ. ඉතින් මේක හරියට දැන් අපි දන්නවා මේ බෝල කූඩුවක් ගත්තාම රෙදි දාන බෝල කූඩුවක් ඒක අකුලන්න බෑ උඩ කෑල්ල අකුලන්න නැතු. ඒතර මේක ඒ විදිහට සම්බන්ධතාවයක් තියෙන්නේ මේක අත්තා කියන එක මේ මෝහයට අත්තා අරගෙන මෝහ වුණා නම් ඒ වගේම තමයි ඉතින් අත්තා කියන එකම නෙමෙයි රෝගය කියෝවේ. එතකොට ඒක යනවා යම් පිච්චන් නලබති තම්පි දුක්ඛය කියන එකට. එහෙමනම් අපිට පේනවා මේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛය තුළ අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තියෙනවා. ඒක ඇතුළත් වෙලා තියෙන ඉතින් අපිට නොදෙනවතු වගේ තමයි. ඇයි ඉතින් ව්‍යාධිසහගත අත්තා කියලා ගත්ත එකම ව්‍යාතිය. ඒක තමයි මේකට ගිහින් තියෙන්නේ. එතකොට ඊළඟට අපි පෙන්නනවා මේ 4 7 කියන එක. මේ කියන්නේ ප්‍රියෙහි විප්‍රයෝගය. ඒ කියන්නේ බබා වගේ රූපෙන් ඒ මම වෙන් වුණා. එවැනි රූපයකින් ඉන්න කැමැත්ත. ඉතින් 7 වෙනි ස්ටෙප් එක කියලා කියන්නේ නන්දියනේ. ස්පෙෂල් එකේ අපි ඉගෙන ගත්තානේ. එතකොට කියන්නේ මැරලා ඉපදෙන්නත් ඒක කැමැත්ත නේද? මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්ත කියන එක. ඊළඟට මෙතන පෙන්නනවා 5 3. ඒක ජරා ධර්මයේ කියන එක. ඒ කියන්නේ මේ පෙන්නන්නේ සංඥාවේ ජරා ධර්මය. අර නිත්‍යයි කියන ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙන්න ඕන. ඒ ඉතින් 5 3ට වෙන්නේ ඉස්සෙල්ලා 4 7 වෙලානේ. 4 7 4 6 කියන ඒවා සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මම මොකක් හරි එකක් නිත්‍යයි කියලා ගත්තනම් දැන් මට පේනවා ඒක වෙනස් වීමකට පත් වෙලා තියෙනවා. මට ප්‍රිය දෙයකින් වෙන් වෙලා අප්‍රිය දේවල් සම්පයෝග වෙලා තියෙනවා කියන එක පේනවා. එහෙමනම් වෙනස් වීමක් තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි ඔය දැන් මූදක වතුර පාරක් මෙහෙම රැල්ලක් වාගේ තියෙනවා. එතකොට මේ රැල්ල මේ විදිහට කඩාගෙන වැටෙනවා. ඒක වැටුණයින් පස්සේ එතනින් අතර වෙන්නේ නැහෙනි තවත් රැලි එනවනේ. ඒ වෙන් ඇවිල්ලා වතුර වැටෙනවා. දැන් මේ එක රැල්ලක් කඩාගෙන වැටෙනකොට අපිට පේනවා එක වතුර කොටසක් එනවා මූද පැත්තට. වෙරළ පැත්තට. තව පැත්තක් යනවා මූද ඇතුළට. මුදු දිසාවට. ඒ කියන්නේ දෙපැත්තට අර බෙලි ෂේප් කර්ව් එක ෆ්ලැට් වෙලා ගියා වගේ. එතකොට අන්න එහෙම වුණා නම් දැන් අපි අර බෙලි ෂේප් කර්ව් එකත් එක්ක බලනවා නම් අර ඊළඟ රැල්ල ඇවිල්ලා වැටෙනකොට අපි හිතුවා මේ A B අතරට වැටුණා නම් තුන්වෙනි ස්ලයිඩ් එකේ තියෙන. එහෙමනම් ඒ වතුර අර යන්නේ අනිත් පැත්තට. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ ඉන්නේ මේ C පැත්තේ තමයි වෙරළ තියෙන්නේ කියලා. වෙරළේ ඉඳන් බැලුවයින් පස්සේ දැන් තමන්ගේ පැත්තට හුලම් පාර ආවා කියන්නකො ඉස්සෙල්ලා. දැන් ඒ AB අතරට වතුර වැටුණා නම් මේක යන්නේ අනිත් පැත්තට. වෙරළෙන් අනිත් පැත්තට. ඒ කියන්නේ හුලම්පාර මගේ පැත්තට නෙමෙයි මගේ ඉවතටයි යන්නේ. පේනවද? මේ පැත්තට ආපු එක දැන් රිවර්ස් වෙලා. එතකොට අන්නේ ස්වභාවය තමයි ඕකේ තියෙන්නේ. ඒක තමයි ওই 5 3 කියන එක ඒ ජරා ධර්මයේ කියන එක පෙන්වන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන් ක්‍රමය. ඊළඟට 7 7 කියන එක ගත්තාම ඉතින් ඒක ක්‍රෝධෝපායාසය. මැරිච්ච මනුස්සයට ඉතින් දැඩි වෙහසක් තියෙනවා. පළතුරු ගෙඩිය කාලත් ඉන්න බැරි වුණා නේ. එතකොට ඉතින් කොයි ආකාරයකට ජීවත් වෙන්න කියලා හිතුවත් ව්‍යාධි නිසා මැරලා වැටෙනවා. දැන් බලන්න අර ජරා ධර්මයන් ව්‍යාධි ධර්මයන් ගිහිල්ලා 4 7 වෙනකොට පේනවා අපිට. එහෙමනම් ඉතින් 7 7 වෙනකොට පේනවා කුසීම ආකාරයකින් ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ. මොකද මම මේව උරුම කරගෙන ඉන්නේ. ජරා ධර්මයන් ව්‍යාධි ධර්මයන් උරුම කරගෙන ඉන්නේ. එහෙනම් මට ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒකනේ අර පෝතලී සූත්‍රයේ පෙන්නන්නේ අර පල්ලෙහන් ඇවිල්ලා එක්කෙනෙක් මරණවා කියලා තමන්ගේ ව්‍යාධි. ඉතින් ව්‍යාධි ධර්මයන් අපි උරුම කරගෙන. ඉතින් මේක හොඳම දේ තමයි මේ මේ පස්වෙනි ස්ලයිඩ් එකේ ඒ මාක් කරගන්න එක. ඉතින් ඕගොල්ලෝ මං හිතන්නේ ඔක්කොම මාක් කරගෙන තියෙනවා. ඒක නිසා ඉතින් ඔබ ආපහු කියන්න ඕනේ නෑ. ඒ යන්තම් මතක් කරනවා නම් ඒ කරගන්න නැද්ද? 4 2 තියෙන්නේ විඥානීය නිත්‍යභාවය කියන එක මරණය. හතර දෙකේ ලියා ගන්න ඕන තියෙන්නේ විඥානී නිත්‍ය භාවයේ මරණීය විය කියලා. ඊළඟට මෙතන හතරේ තුන කියන එක ගත්තාම ඒක වේදනාවේ ජරාව කියන එක. අන්න එතෙන්දී අපි කල්පනා කරන්නේ වේදනාවයි වේදනාව නිසා මං ඉන්නවා කියන දිට්ඨිය බෙදීම කියන එක. ඊළඟට හතරේ හතර කියලා කියන්නේ මෙතන තියෙන හතරේ හතරදී අපි දන්නවා begin the feeling එකේ මතකද සංස්කාර නිත්‍යයි කියලා මේකට ඇතුල් වෙනවා නේද පරාමාසයට. එතකොට සංස්කාරී නිත්‍යභාවය තමයි ජාතිය වෙලා තියෙන්නේ. සංස්කාරී නිත්‍යභාවය අපි දන්නවා සුඛය ඇති වෙන නමුත් අපි කතා කරන්නේ සංස්කාරී නිත්‍යභාවය. ඒක තමයි මේ ජාතිය වෙලා තියෙන්නේ. මම හොඳ එකක් හදනවා හොඳ ස්ටයා කේස් එකක් හදනවා කියලා ගත්තේ. ඊළඟට හතරේ පහ කියන තැන අර අත්තායයි කියලා ගැනීම මේකේ තියෙනවා. අත්තායයි ගැනීම මෙහි ඇත. ඊළඟට හතරේ හය කියලා කිව්වහම වේදනාවේ ව්‍යාධිය. ඒ කියන්නේ මේ සංකල්පයන් බෙදිලා නේද? සංකල්පය බෙදිලා නැති ව්‍යාධි ධර්මයේ කෙනෙක් ඇති වෙලා තියෙනවා. ඊළඟට හතරේ හත කිව්වහම බබා වගේ රූපෙන් වෙන් වුණා. ඒ වගේ රූපයකින් ඉඳ තිබෙන්නා වූ කැමැත්ත. ඉතින් හත කිව්වහම නන්දිය කියන්නේ මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්තනේ. එතකොට මේක අර ස්ටෙප්ස් එක යන්න ඕනේ. ඒ නම්බර් එක සෙට් දෙවෙනි නම්බර් එක තමන් අර පෝතලී සූත්‍රයේ මේ එහෙම අපි ගත්තේ. එහෙම නැත්නම් ආනෙන්ග සප්පාය සූත්‍රයේ 2B ඩයග්‍රෑම් එකත් එක්ක ඒ ස්ටෙප්ස් එක ගන්න ඕනේ. හත කිව්වහම එතන නන්දිම. එතකොට හතේ හත කිව්වහම ඒ මැරිච්ච මනුස්සයාට දැඩි වෙහසක් තියෙනවා. ඉතින් මේක මෙන්න මේ භාවනා කොටස මේකේ අනිවාර්යයෙන් මෙන්න මේ හතරේ දෙක කතාව හොඳට මෙනෙහි කරන්න ඕන. මේක මේ ස්කිප් කරන්න පුළුවන් ඩයග්‍රෑම් එකක් නෙමෙයි. ඒ කියන්නේ භාවනාව පස්සේ දීලා තිබුණා වුණාට මේක අවබෝධ වෙන්නේ නැතුව ඉස්සරහට ගියයි කියලා එච්චරම තේරුමක් වෙන්නේ නැහැ. කොහොමද අපි මේක තේරුම් ගත්තේ? අර බෙල් ෂේප් කර්ව් එකෙන්. ඒ කියන්නේ තමන්ගේ මොනවා හරි දෙකක් තිබුණාද දැන් අපි ABC වෙනකොට අපි දන්නවා අර මෙන්න ජරාවටපත් වුණා කියලා. තුන්වෙනි එක වෙනකොට නේද? දැන් හතරේ තුන වෙනකොට අන්න වේදනාවේ ඒ ජරා ධර්මයේ කියන එක ඇති වෙලා තියෙනවා. දැන් ඒ පාර අපි කල්පනා කරනවා ස්ටයා කේස් එක කැඩුණා නම් මම හොඳ එකක් හදනවා. එතකොට එහෙමනම් මම හතරේ හතර කියන්නේ පලහස කළා. තිබිච්ච එක පලහස කළා. අන්න චිත්තේ විඥානයේ නිසායි මේක ඇති වුණේ නේද? චිත්තේ නිසා කරාවු දෙයක් මේ තියෙන්නේ. හොඳ එකක් හදනවා කියලා හැදුවේ නැහැ නේ තාම. තිබිච්ච එක අයින් කරා. මනසෙන්. එතකොට ඔන්න හතරේ හතර පීක් එකක් අපි ඇති වුණා. එතකොට හතරේ තුන ජරා වුණා නම් හතරේ හතරදී හැදුවා නම් ඉතින් ඒක ඉස්සෙල්ල තමයි විඥාණී මැරලා තියෙන්නේ. එහෙනම් බෙල් ෂේප් එක මේක නැති වෙලා ගිහිල්ලා නේ අර උඩට එන්නේ. එහෙනම් කොහෙද මලේ හතරේ දෙක? එතකොට අපි දෙක කියන්නේ නිත්‍යභාවය. පෝතලිය සූත්‍රය නම් අදත් ආදාන කතාව. එතකොට එහෙනම් අපිට පේනවා මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥාණී මැරෙනවා. විඥාණී මැරෙනකොට අපි කියනවා නිත්‍යයි කියලා. ඒකයි. ඒකනේ දැන් බලන්න අර පදුට්ටමන සංකප්පේ මේක තිබුණා. මේ දෙක ගලපලා බැලුවා ධාරාව ගැලුවා නම් ගලපු ගම වැඩේ හරි. එහෙනම් තිබිච්ච එක අයින් කළානේ අපි මේ වෙන එකට ගියේ. දැන් මම කෑමක් කෑවා කියලා කියන්නේ ඒ තමන් කකා හිටපු කෑම අයින් කළා වෙන එකක් ගත්තානේ. අරක නැති වෙලා තමයි මේක ඇති වෙන්නේ. එතකොට හැබැයි පොඩ්ඩක් ගැලුවා නම් මේ කෑම හොඳයි නේ කියලා අන්න ගැලුවා. ගලපු ගම වැඩේ හරි යන නිත්‍ය කතාව. එතකොට විඥාණී මැරෙනකොට එහෙනම් අපි කැමතියි. ඒ විදිහට ගත්තාම එතකොට විඥානේ මරණය තමයි අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ. ඒක හොඳට බලන්න ඕන. ඒක බලලා ඉවර වෙලා ඒ වගේ මේ පහ තුන සංඥාවේ ජරාව කියන එක කෙනෙක් කල්පනා කරන්න ඕන. ඉතින් ඒක තමයි මං කියේ අර මුහුදේ කතාවත් එක්ක බලන්න ඕනේ කියලා. අර වතුර පාර වැටුනහම දෙපැත්තට වැටුනහම ඒක අනිත් පැත්තට යනවා. එතකොට දැන් අපි මේක ධාරාව ගලන නිසා පේනවා. ධාරාව කොයිලාවක හරි ගලනවා නම් අපි නිත්‍යයි කියලා ගන්න. ඒක තමයි අපේ සංකල්පය. ඒතර අනිත් පැත්තට ගියා වුණත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කාරණාව 5 3 4 2යි අනිවාර්යෙන් බලන්න. දැන් එහෙමනම් අපි හිටපු ස්ලයිඩ් එකට ගියොත් ආපහු 6 වෙනි ස්ලයිඩ් එක. මේක පෙන්නනවා මේ ආශ්‍රවයි ඒ වගේම රවුණුයි අතර සම්බන්ධතාවය කියන එක. එතකොට මේකේ පෙන්නනවා මේ කාමාශ්‍රවය කියන එක ඒක ඇති වෙන්නේ මේ හතරේ හතර කියන එක. ඒ කියන්නේ කාමාශ්‍රය කියන එක ඇති වෙන්නේ සුඛය කියන එක පරාමාස වුණා. එතකොට සුඛය ආවේ නැත්නම් සුඛේ පසු සංඥාවනේ කාමාශ්‍රය කියන්නේ. එතකොට හතරේ හතර දිදී තමයි ඒක තියෙන්නේ. ඊළඟට භවආශ්‍රය කියන එක අපිට ඇති වෙන්නේ මේ අත්තා වුණාට පස්සේ. එහෙමනම් අර වට පහක් ගිහිල්ලා තියෙන්න ඕනේ. එතකොට පස්වෙනි රෞමයෙන් පස්සේ තමයි මේක ඇති වෙන්නේ. ඊළඟට මේ ditthi ආශ්‍රය කියන එක අටවෙනි රෞමයේදී අපි මේ සංස්කාර වලට මේ ආගයක් එහෙම දෙන්නේ. එතකොට ditthi ආශ්‍රය ඇති වෙන්නේ අටවෙනි ඒ රෞමයෙන් පස්සේ. ඉතින් එතන කෙනෙකුට දැන් මේ සංස්කාර වලට ආගයක් දෙනවා කියන එක ගත්තාම දැන් හිතන්න පුළුවන් කෙනෙක් මොනවා හරි රසායන විද්‍යාව හරි මොනවා හරි එකක් ඉගෙන ගත්තා කියමුකෝ. ඒ පුද්ගලයා ඒක ඉගෙනගෙන ගිහිල්ලා ඊට පස්සේ එයා කියනවා මේ ආයතනයකට මට ওই වැඩ පුළුවන් කියලා. එයා පුළුවන් කියලා කියපු පළියටම ඒ කියන්නේ දැන් කෙනෙකුට හිතෙනවා හත්වෙනි රෞමෙන් මේක වෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒකේ වෙනස තමයි මේ පෙන්වන්න හදන්නේ. එහෙම කිව්ව පළියට ආයතනයයි මෙයාට රස්සාව දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්ටර්වියු කරලා බලනවා මෙයා මේ කිව්වට විභාගේ පාස් කියන එක හරි. මෙයාට පුළුවන් මේවා කරන්න පුළුවන් ඒ කියලා කිව්වට මෙයාට ඇත්තටම පුළුවන්ද කියන එක බලනවා ප්‍රශ්න අහලා නේද? එතකොට ඒ කියන්නේ සංස්කාර වලට අගයක් දෙන්න ඕනේ. ධම්ම මච්චරියෙන් විතරක් මේක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ සංස්කාර වලට අගයක් දීලා තමයි ඊට පස්සේ තමයි මේ ඒ කියන්නේ අටවෙනි රෞමෙන්දි තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට ditthi ආශ්‍රය කියන්නේ කටවෙනි රෞමෙන් පස්සේ. ඊළඟට අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙන්නේ රවුම් 10ක් ගියාට පස්සේ. ඉතින් මෙතන තමයි අර ටිකක් ගැඹුරු ධර්මයක් තියෙන්නේ. අර බෙල් ෂේප් කර්ව් එකේ අර AB කියලා පොයින්ට් එක ගත්තා. මං කියුවේ පොයින්ට් එක ලං වුණා කවදාවත් සමාන වෙන්නේ නැහැ. ලං වුණත් විඥාන ධාරාව කියන එක ගලනවා. දැන් අපි මේ පෙන්වන්නේ විඥාන ධාරාව කොහොම හරි මේකේ ගලනවා. ඒ කියන්නේ මේ අපි නිකන් තීන මිද්ද ස්වභාවයට පත් වෙලා වැඩක් නැහැ වගේ දැන් කෑමක් එකක් ගත්තාම මේක හොඳ කෑමක් කියලා නම් කඩාගෙන මිදගෙන යන ස්වභාවය තියෙනවානේ. ධාරාව ගලනවා කියන එක තියෙනවා. ඒ වගේම දැන් මගේ 100ගේ කතාවෙදි ගත්තාම 100ට අර ඉස්සෙල්ලා වගේ ආහාර හම්බ වෙන්නේ නැති කියලා එයා ව්‍යාපාදයේත් එක්ක බොහොම වේගෙන් ගමන් කරනවා. එතනත් හොඳට ගලනවා කියන එක පේනවා. දැන් පෙලක් අවස්ථාවන් තියෙනවා මේ AB බොහොම ළඟයි. වෙනසක් හොයාගන්න තරම් නැහැ. මම කලින් කාපු එකයි දැන් කාපු එකයි අතර වෙනසක් නැහැ කියලා. ඉතින් ඒ අවස්ථාවෙදිත් මේක ගලනවා. ඒ කියන්නේ අර ඩිෆරන්ස් එක අඩු වුණත් ගලනවා. අර මං කිව්වේ සෙකන්ඩ් ඔපිනියන් එක භාවිතා කරලා. එතකොට මේ අවිද්‍යා ආශ්‍රය එහෙනම් පේනවා මේකේ ධර්මකම නේද? ඉතින් අපි හුඟක් වෙලාවට ඉතින් ওই තීන විද්ද ස්වභාවය හේතුවනේ. ඕගොල්ලෝ කෑම කන්නේ මිනිත්තු කීයද නේද? එතකොට කාට හරි බයිනවා කියන එකත් එක හැමතිස්සෙමත් නෙමෙයිනේ. හැබැයි මෝහෙන් අපි හුඟක් වෙලාවට ඉන්නවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් ඒ අවස්ථාවෙදිත් හොඳට මේක ගලනවා. අර H1 H2 කියලා එහෙම බැලුවේ නේද? එතකොට දැන් එහෙමනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ආශ්‍රව අතර සම්බන්ධතාවය. අපි දන්නවා මේ ditthi ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා. මේ රතු පාට ඇරෝ එක දෙපැත්තටම යනවා. අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් ditthi ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් කාම ආශ්‍රව ඇති වෙනවා. කාම ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා. මේ කොළ පාට ඇරෝ එක පැත්තකට විතරයි. ditthi ආශ්‍රව තියෙනවා නම් කාම ආශ්‍රව ඇති වෙනවා. ඒ වගේම භව ආශ්‍රව තියෙනවා නම් ඒක වෙනමම තියෙන්නේ. භව ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා කියන එක. එතකොට අපි දැන් පෙන්නේ මේ රවුම් ආශ්‍රව වලට සම්බන්ධ වෙනවා. ආශ්‍රවත් එකින් එකකට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් කැරකෙන්නම තුඩු දෙන දඩක් තමයි මේක සිද්ධ වෙන්නේ නේද? එකක් තියෙනවනම් අර විඥාන ධාරාව මම කිව්වේ තීන විද්ද අවස්ථාවෙදිත් ගලන ස්වභාවයටම අපිපත් වෙලා තියෙනවා. එවන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. අටවෙනි ස්ලයිඩ් එකට. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා අර කාමච්ඡන්දය කියන එක සාකච්ඡා කරපු වෙලාවේ අර ඒරියා 1, ඒරියා 2, අර සරසංකප්ප ඒරියා 2 මේ දෙක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති වෙලා තමයි අර කාමච්ඡන්දය අර විඥාණි බැස ගන්නට එහෙම සැලැස්සුවේ නේද? එතකොට මේ වෙනස ඇති වෙන්න නම් දැන් ওই ඒරියා 2 සරසංකප්ප ඒරියා එකට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙන්න ඕන. මොකද්ද ඒකට එකතු වෙලා තියෙන්නේ? පළවෙනි එක තමයි මේ ජරාව කියන එක එකතු වෙලා තියෙන්නේ. අනිත් එක තමයි ගති ලක්ෂණීය කියන එක එකතු වෙලා තියෙනවා. එතකොට මේ ගති ලක්ෂණියන් කියන ඒවා ඇති වෙන්නේ මොකක් නිසාද? අනුසය ධර්මයේ නිසා. එතකොට ඒ අනුසය ධර්මයන් කොහොමද ඇති වෙන්නේ? ඒවා ඇති වෙන්නේ ආශ්‍රයයන්ගෙන්. දැන් සුඛයි කියන එකේ පසු සංඥාව කාම ආශ්‍රය. ඊට පස්සේ ඕක ස්ථිර කළාම අනුසය. අනුසය මගින් ස්ථිර කිරීමක් කියන එක තියෙනවා. ඔව් සුඛම තමයි කියලා. ඒ විදිහට ස්ථිර කිරීමක් කියන එක තියෙනවා. එතකොට කාමාශ්‍රය වුණේ නැත්තම් අපිට ස්ථිර කරන්න දෙයක් නැහැ. මට මොකක් හරි එකක් හම්බුනේ නැත්තම් මට සුඛයි කියන එකේ පසු සංඥාවක් නැත්තම් මම විඳලා නැත්තම් මට කියන්න බෑනේ මේක ඔය කෑම කවදාවත් මං කාලා නැහැ. මට කියන්න පුළුවන්ද මේ කෑම බොහොම හොඳයි කියලා? නෑ නේද? කාලා තියෙනවනම් තමයි ඒක තියෙන්නේ. එතකොට සුඛයි කියන පසු සංඥාව තියෙනවා. ඒක ස්ථිර වෙලා තමයි අතන ඒ අනුසය කියන එක තියෙන්නේ. එතකොට ආශ්‍රයෙන් තමයි මේ අනුසය කතාව ඇති වෙලා තියෙන්නේ. දැන් එහෙනම් මෙතන පේනවා මේ සුඛයි කියන සංඥාව ඒකේ සුඛයි කියන ගත්ත එකේ පසු සංඥාව හැටියට කාමාශ්‍රය තියෙනවා. අත්තා කියන එකේ පසු සංඥාව හැටියට භවආශ්‍රය. නිට්ටියා කියන එකේ පසු සංඥාව හැටියට දිට්ඨි ආශ්‍රය. එතකොට අපි මෙතනින් ලකුණු කරලා තිනවා ආශ්‍රව අතර සම්බන්ධතාවය. අර ඉස්සෙල්ල බලපු ඩයග්‍රෑම් එකේ එක කෙටියෙන් මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතන මැද්දෙන් තියෙනවා මේ උපාදානීය කියන එක. සංස්කාර වලට ඇලීම කියන එක තියෙනවා. දැන් චේතනාව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ දකුණු පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවද? ඒක වම් පැත්තට ගිහින එකට ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. දැන් ඉන්නේ මොකද්ද? මේ පැත්තේ තියෙන්නේ කාමාශ්‍රය. එහෙනම් මේ කාමාශ්‍රයට මේ දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන ඒවයි ඒ තණ්හාව නිසාම මේ පැත්තට එකතු වෙනවා. දැන් එහෙනම් අර මං කිව්වේ අර සෙකන්ඩ් ඔපිනියන් එක භාවිතා කරලා ගන්න කතාවෙත් කියනවාවෙත් එතෙන්දි මට කිසිම හැඟීමක් නැහැ. මේක බොහොම හොඳ එකක් කියලා. නමුත් අර දෙවෙනි ඔපිනියන් එක භාවිතා කරලා හරි මගේ අවිද්‍යා ආශ්‍රව නිසා ගලනවා. ඒක එකතු කරනවා කාමාශ්‍රයට. ඕක ගණ්ඩී කියලා. එතකොට එහෙනම් අපි මේ අපිට ඒ තරම් රසයක් ඇති වෙන්න ඕනේ නැහැ. ඒ රසයක් නැති වුණත් අර අපේ අර ආශ්‍රව කතාව නිසා ඒ ගැලීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේවා එන්නෙන්නෝ වැඩි වෙනවා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා රහතන් වහන්සේ නිතරම අපිට පෙන්නලා දීලා තියෙනවා මේ විරියවල් තුනක් භාවිතා කරන්න ඕනේ කියලා. මොකටද? කුසීත බව ඇති නොවීම පිණිස විරියවල් තුනක්. පළවෙනි විරිය තමයි මේ රූපය ස්පර්ශ නොවීමට විරියක්. දෙවෙනි එක තමයි සංඥාව මගේ නොවීමට විරියක්. තුන්වෙනි එක තමයි සංස්කාරයන් මගේ නොවීමට කියන එක විරියක්. දැන් අපි ටිකකට ඉස්සෙල්ලත් පෙන්නවා අර කාමච්ඡන්දය කියන අවස්ථාව. අර ඒරියා 1 ඒරියා 2 ඒක සමාන වෙන්නේ නැති කියන එක. ඉතින් ඒ කාමච්ඡන්ද කියන එක අපි ලකුණු කරන්නේ මේ කබලින්කාර ආහාරයේ දිද්දි ලෝභයේ අතර. ඉතින් මේ රේඛාව දික් කළාම අපි දන්නවා අපි යන්නේ ජරාවට කියන එක. එහෙමනම් කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? ජරාවට තියෙන කැමැත්ත. එතකොට මේ ජරා ධර්මයට අපි කැමති නම් ඉතින් ඒකම මෝහයක් නේ. ඇයි ඉතින් අපි මලකට ගාපු යකඩැණියකට කැමති වෙලානේ? දිරණ එකකට කැමති වෙලා. මැරිලා ගිහිල්ලා ගන්නේ දිරන්නා වූ එකක්. ඒකට කැමති වෙලා තියෙනවා. එතකොට ඒකම තමයි මෝහය. එහෙනම් පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මේ ජරා වෙන රූපය ස්පර්ශ නොවෙන්න. ඒක තමයි පළවෙනි විරිය කියන එක තියෙන්නේ. දැන් ඊළඟට තව ප්‍රශ්නයක් එනවා. ඇයි මේ අපි මේ ජරාව කියන ඒවා ඇයි අපි ගන්නෙ? දැන් මල මුත්‍රා අසුචි ගොඩක්. අපි දන්නවා මේක මලකට කකා දිර දිරා යන්නා වූ එකක් කියලා. එක පැත්තකින් අසුබය කියන ස්වභාවය තියෙනවා. අනිත් එකට ජරා වෙන ස්වභාවය කියන එක තියෙනවා. ඇයි ඉතින් අපිට මේක මෙච්චරම තේරෙන්නේ නැත්තේ? ඇයි මේ ජරා ගොඩක් මේක මගේ කියලා ගන්නෙ? තමන්ගෙන් ප්‍රශ්න කරලා බලන්න. අන්න ඒකේ ප්‍රශ්නේ උත්තරේ තමයි මේ ඊළඟට පෙන්නන්නේ. අපිට පේනවා අර අඹ ගෙඩියක් කාලා අපිට ඇති වුණා වූ සුඛය කියන එක තියෙනවා. එතකොට ඒක සුඛේ පරාමාස වෙලා පරාමාසයෙන් අන්නේ අත්තා කියලා ගත්තා. දැන් ඉතින් මේ දිට්ටි අනුසය ඇඟිල්ල දික් කළා කියනවා නම් රූපේ හැම හොඳයි සුඛයි කියලා එයා කතාවක් තියෙනවා. මේ ආපු සුඛේම නෙමෙයි අපි ආපු මේ පවරන්නේ මේකට නේද? දැන් එතකොට එහෙමනම් මේ අපි ජරාවෙන රූපය ගන්නෙ නිකන් නෙමෙයි. ඒ ජරාවෙන රූපය ගැන සුඛයි කියන හැඟීම අපි ළඟ තියෙනවා. දැන් අර රූපේ තියෙන ස්වභාවයේ ඉක්මවල ගිහිල්ලා තියෙනවා අර සුඛේ විසින් පවරන්නා වූ දේ කියන එක. එතකොට එහෙනම් අත්තායේ ගැනීම නිසා තමයි මේ රූපේ මගේයි කියලා ගැනීමට උදව්පකාර වෙලා තියෙන්නේ. එහෙමනම් අපිව ඉක්මවලා ජරාව ජරා වශයෙන් දකින්නේ නැතුව අර මලමුත්‍රා අසුචි වශයෙන් දකින්නේ නැතුව අපිව මැඩගෙන යන්නේ මොකද්ද? මේ අත්තා කියන කතාව. ඒක නිසයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒක අත්තයි කියලා ගත්තේ ඒ වේදනාව පරාමාසයට ඇදිලා. එතකොට මේ වේදනාව අපි දන්නවා ඒක ජරාවටපත් වෙලා. හතරේ තුන වෙනකොට වේදනාව ජරාවටපත් වෙලා. වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දික්කී බෙදෙලම. එහෙමනම් අපි මේ දෙවිනි වර අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. වේදනාවේ ජරා ධර්මයට අපි කැමති වෙලා තියෙනවා. අන්නේ වේදනාවේ ජරා ධර්මයි තමයි රූපේ මගියයි කියලා ගන්න උපකාර වෙලා තියෙන්නේ. දැන් පේනවද අපි දැන් මේ ඩබල් මෝඩ් එක වෙලා නේද? මුලින් තිබුණා ජරා ගොඩක්. ඊට පස්සේ ඒ ජරා ගොඩ ගන්නේ වේදනාවේ ජරාවත් තමයි මට කියන්නේ මේ රූපේ ගන්නේ කියලා. එතකොට දැන් මෝඩකම තවත් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ දෙවිනි විරිය අපි මේ අත්ත සංඥාව මගේ නොවීමට කියන එකට තමයි මේ භාවිතා කරන්නේ. ඉතින් මේකම තමයි ඔයගොල්ලන්ගේ භාවනාවටත් එන්නේ. අර 4-2 ඒ භාවනාව කළාට පස්සේ මේක තමයි ප්‍රධාන භාවනාවම හැටියට මේක එන්නේ. එතකොට දැන් ඊළඟට අපි ආපහු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු 10 වෙනි ස්ලයිඩ් එකට. දැන් මෙතන අපි දන්නවා අර ඒරියා 1 කියන එක ඒ කියන්නේ කබලින්කාර ආහාරය වේදනා නිද්දි ලෝභ කියන එකනේ ඒරියා 1 එක වෙන්නේ. ඉතින් ඒරියා 1 එකෙන් ඒරියා 6 ඇති වෙනවා කියලා බය බේරෝ සූත්‍රයත් අපි බැලුවා. යා තමයි මේන්ටේන් කරන්නේ. ඉතින් ඒරියා 6 එක තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. පරාමාස ඉදන් සච්ච එතකොට මෝහාගති. ඒ ඒරියාක ඒ ට්‍රයැන්ගල් එක ඒරියා 6 වෙනවා. එතකොට මෙන්න මේ ඒරියාකේ ධර්මයේ කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු. ඉතින් අපි දන්නවා මෙතන මේ විඥාන පත්‍ය ඒ නාම රූපං කියලා තමයි මේ පැත්තට ඇතුල් වෙන්නේ. ඉතින් මේක එන්නේ අර දැන් අපි මොකක් හරි එකක් කාලා ඒකේ නන්දිය ඇති වෙලා ඉතින් ඒක හරහා හිමින් සීරියෝ ඉදන් සත්‍යයට ඇතුල් වෙන අර පදුට්ට මන සංකප්පේ මතකද? ඒක මේ තල්ලු වෙලා මෙතෙන්ට එනවා කියලා කාමේසු තිබ්බ සරාගෝ කියලා හැම කිව්වේ නේද? එතකොට මේ අගේ බොහොම දුර්වලයි. එතකොට මෙන්න මේ දුර්වල අගේ ඒක මේ දැන් අපි දන්නවා වතුර පාරක් හැම උල්පතකින් එනවනම් පොඩ්ඩක් ලස්සනට සුදු පාට වගේ නු ටිකක් වෙලා යනකොට ඒකට තව වතුර එක්කහුව වෙන්නේ නැත්නම් ඉතින් අවුවට ඕක වේලිලා නැති වෙලා යනවා. එතකොට මේ දුර්වලාගේ තව කෙනෙක් තල්ලු කරනවා. ඒ කියන්නේ තව වතුර පාරක් එක්කහුණා වගේ. ඒක තමයි මෙන්න මේ 6 වෙනියෙන් එන්නේ. එතකොට මේ 5 වෙනි එක කියන්නේ මොකද්ද? ජරාවන රූපේ නිසා ඇති වුණ සංඥා ආගේ. තමන් ඉස්සර කාලා වගේ නෙමෙයි දැන් කනකොට ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් ජරාවන රූපේ නිසා අර සංඥා ආගයක් එනවා. අනේ ඕව මට එක වැඩක් නැහැ වාගේ. හැබැයි යන්තම් ඒක ගලාගෙන එනවා. දැන් මෙතන තියෙනවා මේ උද්දච්චය. ඒතකොට මෙතන මේ 6 වෙනි ලයින් එකට වැටෙන්නේ ලියාගෙන නැත්තම් ලියා ගන්නත් පුළුවන් මේ මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්ච මාන ආගය. මොකද මේක මේ මෝහය නිසා ඒ උද්දච්චය මගින් මේක පවත්නවා කියන එක තියෙනවා. ඒක මොකද එයාගේ පෙන්නනවා දැන් අපි පෙන්වන්නේ අර සංස්කාර දෙකක් සමාන වෙන්නේ නැහැ උඩ එකයි යට එකයි කියලා. නමුත් මෙයාගේ බෝඩ කතා තමයි මෙයා කියනෝ නෑ ඔය ඉන්න පුළුවන් ඕකේ. මම කලින් ඉඳලා තියෙනවානේ. එක මොහොතක් Taman හිටියානම් අන්න ඒකේ අගේ මෙයා දීලා තියෙනවා. එතකොට ඒ පවතිනවා කියලා. ඉතින් දැන් එහෙනම් වතුරු පාර දැන් පොඩ්ඩක් ඒ ලොකු වුණා. දැන් මේක බයගති දක්වා ගමන් කරන්න මේ ලයින් 8 එක හරහා තියෙනවා. ඒකට උදව්පකාර වෙන්නේ මේ පරාමාස වෙච්ච ධර්මය. පෙර පරාමාස ධර්මය. මොනවද ඒ? සුඛයයි වරාග වරදවා වටහා ගත්ත ධර්මයන්. අර සුඛයේ පරාමාස උනානේ. එතකොට ඒව තමයි මේ ලයින් 7 එක. දැන් පේනවා මේ පොඩියට ආපු වතුරු පාර මේ පාරවල් තුනකින්ම දැන් දෙකක් තව දෙකක් එක්කා වෙලා තුනකින්ම සම්බන්ධ වෙලා ඔන්න විඥාන ධාරාව ගැලීම කියන එක තියෙනවා. එතකොට ඕක තමයි ඉතින් ওই සංස්කාරයන් කියන ඒවා. ඉතින් ඒක බයගති දක්වා ගමන් කරනවා. අපි දන්නවා මෙතන මේ පරිදේවෙනේ අපි ලකුණු කරන්නේද? එතකොට ඕක එකලස්සිනේ රෞමයෙන් පස්සේ සිද්ධ වෙන්නා උදයක්. එතකොට මේ වෙලාවේදී මේ සංස්කාරයන් අත්තා කියලා ගන්නවා. දැන් වැඩ කරනවානේ ඔක්කොම නේද? ධාරාව ගලනවා. ඉතින් සංස්කාරයන් අත්තා කියලා ගන්නවා. දැන් බලන්න අපි කිව්වා ඉස්සෙල්ලා අර රූපයේ ජරා ගොඩක්. එතකොට මේ ජරාවිච්ච රූපය අපි මෝඩයා වෙලා අපි ගත්තේ මොකද? අපි අත්තා කියලා ගත්තේ ඒක. එතකොට මේ වෙලාවේදී වේදනාව ජරා වෙලා ඉවරයි. ජරාවිච්ච වේදනාවක් නිසා තමයි අපි අතන ගත්තේ. දැන් මං කියේ අර ඩබල් වෙලා තියෙනවා මෝඩගම කියන එක. දැන් මෙතින්දි මොකද වෙලා තියෙන්නේ? මේක ට්‍රිපල් වෙලා නේද? දැන් සංස්කාර අත්තා කියන එක නිසා තමයි අන්න අර අර අත්තා කියන එක වේදනාව ජරා වුණත් ඒක ගණ්ඩේ කියන එක එයා කියන්නේ. එතකොට මේක නිකන් අර කරන්සි කන්වර්ට් කළා වගේ එකින් එකට ගිහිල්ලා. අගිය කියන එක මාරු වෙලා ගිහිල්ලා රූපේ අගේ වේදනාවට ගිහිල්ලා වේදනාව අගයන් ඊට පස්සේ අර සංස්කාර වලටත් ගිහිල්ලා මේක කරන්නයි කියන එක. එතකොට දැන් ওই ඒරියා 4 වල අත්තා කියන එක ගන්න උදව්පකාර වෙලා තියෙන අපි එතෙන්දි ඒ තරමට මේ ජරා වෙච්ච වේදනාවන් නිසා මෙහෙම කරන්න වෙලා තියෙන්නේ අපේ සංස්කාරයන් නිසා. සංස්කාරයන් අත්තා කියන එක නිසා. එතකොට එහෙනම් තුන්වෙනි විරිය අපි භාවිතා කරන්නේ ඒ සංස්කාර මගේ නොවෙන්න. සංස්කාර නිසා අත්තා නොවෙනවා කියන එකට. එතකොට දැන් එතන ඒ මේක තමයි හොඳට ඕගලන්ට භාවනාවට ගන්න තියෙන්නේ. අර පටන් ගන්නවා මේ කාරණා තුන සිහි කරලා. ඇයි මම මේ ජරා වෙච්ච රූපයක් ගන්නෙ? කාමච්ඡන්දේ ජරාවට ඇති කැමැත්ත. ඇයි මම ජරාවට කැමති වුනේ? මම මෙච්චර මෝඩද? ඊට පස්සේ කල්පනා කරනවා ඇයි මට මෙහෙම ගන්න මෙල්ලා නැත්තේ? මගේ මේ ප්‍රඥාවක් නැති වෙලා තියෙන්නේ මෙන්න මෙතෙන්දි මින් අත්තා කියලා ගත්ත නිසා. එතකොට දැන් අත්තා කියලා ගත්තේ මොකද්ද? දැන් බලන්න මේ හතරේ තුන වෙනකොට වේදනාව ජරා වෙලා. එතකොට දැන් මම මේ ජරා වෙන වේදනාවක් තමයි මගේ කියලා අරගෙන. දැන් මම පේනවා මගේ මෝඩකම තවත් වැඩි වෙලා කියලා. දැන් කල්පනා කරනවා ඇයි මම මේ අත්තා කියලා ගන්නෙ? මෙච්චර මේ තරමට දැන් මෝඩකම ඉන්න ඉන්න වැඩි වෙන්නේ මොකද කියන එක. ඊළඟට පේනවා මේක වෙලා තියෙන්නේ මොකද්ද? මේ සංස්කාරයන් මගේ කියලා. පානාතිපාත අදත්තාදාන රස්සාවක් කරගෙන ජීවත් වෙනවා ආදී වශයෙන් ඒ සංස්කාරයන් මගේ කියලා ගත්ත නිසා තමයි මේක වෙලා තියෙන්නේ. සම්මා ආජීවය වැදගත්කම තියෙන හොඳට පේනවා නේද? එතකොට ඒක තමයි හොඳට භාවනාවට ගන්න තියෙන්නේ. එවනම් අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 11 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනෝ අර දැන් ඒරියා 4 වලදී අපි වේදනාවේ ජරා ධර්මයි මගේ කියලා ගත්තා. එතකොට ඒක සුඛ වශයෙන් අපි වරදවා වටහා ගැනීමක් කියන එක ගල. එතකොට දැන් මේ දැන් සුඛේ පරාමාස වුණා මෙතනින් අත්තා කියලා මෙතන තියෙන්නේ මේ දික්ටි අනුසය. දැන් මේක දික් කළාම යන්නේ රූපයට. එතකොට එහෙනම් අපි දැන් මේ රූපය සුඛයි කියලා කියනවා. මේ දික්ටි අනුසය. මෙතන මේ ආපු සුඛය තමයි මේ කරකෝල මේකට. හරි නිකන් අර දිරාගත්ත යකඩ කෑල්ලකට අපි දැන් තීන්ත ගෑවා වගේ නේද? පේනවද? සුඛයි කියන තීන්තේ ගෑවා වගේ වැඩක් මේ කරලා තියෙනවා. එතකොට ඒ රූපයක සුඛයක් නැහනේ. තියෙන්න පුළුවන් වැඩිම දේ තමයි සුබයි කියන එක. ඉතින් සුබයක්වත් නැහනේ. මලකඩ කාපු යකඩ ඇනේ කියන කතාවනේ කියන්නේ. ඉතින් ජරා ගොඩක් කියන එකනේ. එතකොට දැන් මේක තමයි ওই රූපකායේ අදිවචන සම්පස්සේ. රූපේ නැති දෙයක් අපි රූපයට පවරනවා. අදිවචනයක් දානවා මේක සුඛයි කියලා. එතකොට ඊළඟට ආපහු අපිට පේනවා මේ ඒරියා 6 වල මේ ඒරියා 6 වල දැන් මේ වගේ ධර්මයේ ගලා ගැනීමක් ගැලීමක් ඒකෙත් තියෙනවානේ නේද? මෙතන මේ ඇඟිල්ල දික් කළ රූපයට සුඛයි කිව්වා වගේම ඒරියා 6 වලත් තියෙනවා. ඉතින් ඒක පැහැදිලි කරන්න නම් ඉතින් අපි ඒරියා මේ 10 වෙනි ස්ලයිඩ් එකේ තමයි යම් දුකට හරි ඒක පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. මේකේ අපිට පේනවා මේ මිච්ඡාදිට්ඨික අගේ මෙතනින් එනවා කියලා නේද? උද්දච්චය නිසා ඇතිවන මිච්ඡාදිට්ඨික ඒ අගේ මෙතනින් ඇතිවීම ලයින් 6 එක. එතකොට මේක නිසා ධර්මයේ ගලා යamak කියන එක තියෙනවා. අර දුර්වල වෙච්ච එක හැබැයි මෙයා තමයි මේක ගෙනියන්නේ. ඊළඟට අපිට ආපහු පේනවා මෙතන තියෙනවා මතකද අපි අර සැකේ කියන එක බැලුවේ අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට. එතකොට එහෙමනම් අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යෑම නිසාත් මේ ධර්මයේ ගලාගෙන යamak කියන එක සිද්ධ වෙනවා. එතකොට ඊළඟට අපිට ආපහු පේනවා මේ ලයින් 8. ඒ කියන්නේ මේ තුනම දැන් එක්කහුව වෙලා. දැන් පහෙන් විතරක්ම නෙමේ ගලනවා කිව්වේ නේද? ඒ කියන්නේ පහට හය එක්කහුව වෙලා තමයි ගැලීමක් කියන එක. දැන් ඊට පස්සේ පහයි හයයි හතම එක්කහුව වුණා නම් ඒ 8 ගැලීම කියන එක. කොහොමුණත් ගැලීම කියන එක එතන තියෙනවා. එතකොට අන්නේ අවස්ථාවේදී අපිට පේනවා අර පරිදේවි ඉඳන් ඒ බයාගතිය දක්වා ආව බයාගතිය අන්න අපිට තියෙනවා මෙතන වේදනාව. දිට්ටි අනුසේ පාර අන්න රූපයට ඇඟිල්ල දික් කළා හිම සුඛයි කියන එක. එතකොට දිට්ටි අනුසේ මගෙන් ගැලීම. එතකොට ඒ පාර තමයි 140 පාර නේද? එතකොට අර දැන් අර අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රය කියන කතාවේදී අපිට එනවා 150 පාර. මොකද එතනින් කාමාශ්‍රයට ආවනම් ඉතින් රාග සල්ලේ අර සංකප්ප පාර දිගේ ඒ ගැලීමක් කියන එක උත් තියෙනවා. දැන් මේ දිටි ආශ්‍රවය කියන කතාවේ බැලුවොත් අපි දන්නවා ඉතින් අටවෙනි රවුමෙන් පස්සේ නේ ඔබ තියෙන්නේ. එතකොට එහෙනම් ඉතින් අවිද්‍යා ආශ්‍රවෙන් දිටි ආශ්‍රව දිටි සල්ල ඒකේ කැරකීම කියන එක තියෙනවා. එතකොට ඒකේ කැරකුවා නම් වට අටක් ගියා කියලා කියන්නේ මොකද්ද? දැන් පහ තුන කියලා කියන්නේ සංඥාවේ ජරාව. වට අටක් ගියායින් පස්සේ තීන මිද්දේ නේද? වට අටක් ගියා කියන්නේ තීන මිද්ද ස්වභාවයට පත් වෙලා. ඒ කියන්නේ ඉතින් අටෙන් පස්සේ සංඥාව කියන එක රෝගී. එතකොට සංඥාවේ ජරාව තියෙනවා, දැන් සංඥාවේ රෝගී බව කියන එක තියෙනවා. එහෙමනම් අපි මේ වෙලාව වෙනකොට කැමති වෙලා තියෙන්නේ මොකටද? ඒ ජරා ධර්මයටයි ව්‍යාධි ධර්මයට දෙකටම කැමති වෙලා තියෙනවා. පහ තුන කිව්වම සංඥාවේ ජරාව ඇතිනො වට අටක් ගියා කියලා කියන්නේ ව්‍යාධි. එන ව්‍යාධියටයි ජරාවටයි දෙකටම කැමති වෙලා තියෙනවා. දැන් පේනවාද අපේ මේ ලෙඩේ එන්න එන්නම ඔඩු දුවනවා. අර ජරාවිච්ච රූපයක් මලමුත්‍රා ගොඩකට කැමති වෙනවා. ඒක දිරණ ස්වභාවය ඉක්මෙව්වා. මොකද සුඛය අත්තා කියන එකෙන් සංකේන ඕක හොඳයි ඕක ගන්න කියලා. ඒ වෙලාවේදී අපි තේරුම් ගත්තා වේදනාව කියන එක ජරාවටපත් වෙලා තියෙන. අන්න අපි මෝඩකම ඩබල් වුණා. ඊට පස්සේ සංස්කාරාත්තයි කියලා ගන්නකොට මෙතෙන්ද අපිට පේනවා මෙතන මේ සංඥාව කියන එක ජරාවයි ව්‍යාධියයි දෙකමත් ඇති වෙලා තියෙනවා. එන්න එන්නම රොඩු මඩ නේද? එන්න එන්නම ජරාවටපත් වෙනවා කියන එක. එතකොට එහෙමනම් ඒ තේරුම් අරගෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 11 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 12 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අපිට මේ අවිද්‍යාශ්‍රව වෙන්න ඉස්සෙල්ලා අපි දන්නවා ඉතින් කාමාශ්‍රය කියන එක සිද්ධ වෙලා. කාමාශ්‍රයක් උනේ නැත්නම් ඉතින් අවිද්‍යාශ්‍රයක් නැහැ. මොනවා හරි එකක් රසයි කියලා හරි එක අරගෙන තියෙනවා නම් තමයි ඒකේ පසු සංඥාවෙන් ඉතින් කාමාශ්‍රය. ඊට පස්සේ තමයි අපි ඊළඟ වටේ කරකෝලා භවආශ්‍රව ආදී වශයෙන් ඇති වෙන්නේ. එතකොට ඒක හතරේ හතරින් පස්සේ තමයි කාමාශ්‍රව. ඊට පස්සේ භවආශ්‍රව පස්වෙනි රවයෙන් පස්සේ. ඊට පස්සේ ditthi ආශ්‍රව අටවෙනි රවයෙන් පස්සේ. මේකෙන් පස්සේ අවිද්‍යාශ්‍රව 10වෙනි රවයෙන් පස්සේ. දැන් ඉතින් ධාරාව ගලනවා. රෝදේ කරගෙන. ඒ කියන්නේ අපි පෙලක් කලාවට මං කිව්වේ තීන මිද්ද අවස්ථාවේදීත් අර AB ලං වෙච්ච අවස්ථාවේදී සෙකන්ඩ් ඔපිනියන් එකක් භාවිතා කරලා හරි මේක කැරකීම කියන එක තියෙනවා. කැරකෙන්නා වූ රෝදේ තණ්හාව ලෙස දකින්න ඕනේ. එතකොට අවිද්‍යාශ්‍රෝ කියන එක කාමාශ්‍රෝ වලින් සිද්ධ වුණා. දැන් අවිද්‍යාශ්‍රෝ නිසා දැකුව ගමන් අපිට සුබයි. නස් කට්ට ගත්තා කියන්නේ ඒ වගේ පුද්ගලෙ දැකපු ගමන් සුබයි කියන එක තියෙනවා. දැන් පේනවාද අපි මේ ඔක්කොම ටික අරගෙන ඉන්නේ තියෙන්නේ. අර රූපේ ජරාවට කැමති වුණා, වේදනාවේ ජරාව, සංඥාවේ ජරාව, සංඥාවේ රෝගී බව ඔය කොහොමයි? එහෙමනම් ඉතින් අපි මේ තීන විද්ධ අවස්ථාවේදී මෝහයෙන් ගන්න තීරණ වටනනේ ඉන්නේ. ඔක්කොම ගත්තාම ඒ தත්ත්වයට මනසපත් වෙලා තියෙන්නේ. එහෙනම් ඕන එකක් ගන්න. එතකොට මේ කැරකෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවතී කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව වලින් සිද්ධ කරනවා. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු ඔය බයිසිකල් එක අර තියෙනවනේ මැද්දේ හබ් එක වාගේ. ඉතින් ස්පෝක්ස් ටික එහෙම ටිකක් බුරුල් වෙලා නම් මේක පොඩ්ඩක් ප්ලේ එකක් තියෙනවනේ. එතකොට එහෙමත් නැත්නම් හිතන්න පුළුවන් ඔය තටාකයක් තියෙනවා, රවුමට තියෙන. ඒකේ මැද්දේ තියෙනවා පොඩි පාත්‍රයක්. එතකොට මේ පාත්‍රය අපි දන්නවා මෙහෙම පෝට්ටක් දාලා එහෙම ඔය තටාකය කැරකෙව්වොත් එහෙම රවුමට පාත්‍රෙත් ඒක කැරකීම කියන එක ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ මේ මැද්දෙන් පාත්‍රය වාගේ තියෙනවා මේ වටින් ඒ කැරකීම කියන එක තියෙනවා. ඉතින් මේක හැරෙන්න මෙතන යටි ලීලා පේනවා මේ අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට මේ පැත්තෙන් පුෂ් කරනවා, තල්ලු කරනවා. මේ පැත්තෙන් මේ තණ්හාවත් එක්ක මේ ලෝභයෙන් අපේ අදිනවා කියන එක තියෙනවා. ඉතින් මෙතනම කෙනෙකුට පේනවා මෙතන උඩ චේතනාව කියලා ලකුණු කරගත්තොත් එහෙම ඉතින් මේ පැත්තෙන් වේදනා. එතකොට අර අභිජ්ජා මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ පැවතීම කියන කතාව මෙහෙට සම්බන්ධ වෙනවා. එතකොට දැන් අපි සබ්බාසෝවේ ඒ අර ඩයග්‍රෑම් මේක ගිගෙන ගත්තා. අර කාමාශ්‍රයේ ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ. ඒ භවආශ්‍රය කියන එක තියෙන්නේ වෙනම කියලා. ඉතින් ඒක දැන් අපිට හොඳට පැහැදිලිව පේනවා. මොකද මෙතන මේ තියෙන පාත්‍රයට මේකත් එක්ක කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ. මෙතන මේ අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට යනවා කියන එක, මෙතන මේ භවආශ්‍රයෙන් මොකද වෙන්නේ? මේක මෙහෙන් කෝට්ට දාලා කැරකුවාම මේ ඇතුළේ එක කැරකෙනවා. කෝට්ට අතහැරියා වුණත් මේ ඇතුළේ එක කැරකෙනවා නම් ඒක නිසා මේ වතුර පහර තාමත් කැරකීම කියන එක තියෙනවා. එතකොට ඒ විදිහට ක්‍රෝධය කරගෙනුට බවාශ්‍රය නිසා සංඥා කොටස් මේ අවිද්‍යා ආශ්‍රයට හිම ඒකට එකතු කරනවා. එතකොට බවාශ්‍රයෙන් අවිද්‍යා ආශ්‍රයම වෙනවා. ආශ්‍රව නැත්තම් ධාරාව ගලන්නේ නැහැ. ක්‍රෝධය නතර වෙනවා. බලන්න මේක මේ පදුට්ටමන සංකප්පේ නේද මේක පටන් ගත්තේ. අර පොඩි දෙයකින් පටන් ගත්තේ. මේ දෙක පොඩ්ඩක් ගලපලා බලලා මේක ගැලපුවා. අන්න ගැලුවා. දැන් ඉතින් වැඩේ හරි. දැන් ගොඩු දුවලා තමන්ට පේනවා මේ ජරාවට කැමති වෙමින් අපි දිගින් දිගටම මේ ගමනේ යනවා කියන එක. ඉතින් මේකට මේ බේතකුත් තියෙන්න බෑ නේද? එතකොට ඒක ඒ බේත බලන්න ඉස්සෙල්ලා දැන් අපි ඉගෙන ගත්ත මේ දෙවෙනි වර ජරාවට පත් වෙන වේදනාවට කැමති වුණා කියලා. අර අත්තා කියලා ගත්තානේ වේදනාව. ඒක නිසානේ අර ජරාවන රූපය ගඟේ කියලා ගත්තේ. ඊළඟට තුන්වෙනි පාර ගත්තාම ඉතින් අපි දන්නවා 4 4 5 3 4 3 4 2 ඒ ඔක්කොම සිද්ධ වෙලා. අන්න ඒ අවස්ථාවේදී එහෙනම් අපි මුළු දුක්ඛයටම කැමති වෙලා තියෙනවා. ඒ කියන්නේ රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා ඔක්කොම ජරා වලට අපි කැමති වෙලා තියෙනවා. ඉන්න ඉන්න ජරාවට කැමති වෙනවා. ඉන්න ඉන්නම දුක්ඛයට කැමති වෙනවා. ඒක නිකන් පුරුද්දක් එනවා. දුකයි කියන එක. ඒක පුරුද්දක් වෙලා part and parcel. ඒක නේද දැන් ඔය සාමාන්‍ය මිනිසුත් කියන්නේ. ඒක ඉතින් මේ ජීවිතයේ තින් කොටසක් නේ. ඔක අලුත් දෙයක් නෙමෙයි කියන එක නේද? දුක්ඛයටම පුරුදු වෙනවා. ඒකම විදිය යුතුයි කියලා කල්පනා කරනවා. ඉතින් මේකට නැති කරගන්න ඉතින් භාවිතා කළ යුතු දෙයක් තමයි ඔය පාරිශුද්ධ ප්‍රධානියංගයන් හතරක් තියෙනවා. ඔය සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක පැහැදිලි කරනවා නම් ඔතන ඔය ඩයමන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට පේනවා මේ බයගති ඉඳන් වේදනාවට රේඛාව. ඒක දිට්ඨි අනුසේ පාරණී 140 පාර. ඊළඟට වේදනාවෙන් ඉඳන් චේතනාවට. චේතනාවෙන් ඉඳන් ඉදන් සත්‍යයට. ඊට පස්සේ ඉදන් සත්‍යයෙන් ඉඳන් අපිට ආපහු වෙනවා බය අගති දක්වා ඉන්නා වූ එක තියෙනවා. එතකොට කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඔය ආනන්ද හැඳුරු තමයි යෝග පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේ පාරිශුද්ධ ප්‍රධානීංගයන් හතරක්. එකක් තමයි සීල පාරිශුද්ධ ප්‍රධානීංගය කියන එක. එතකොට මේ සීල පාරිශුද්ධ ප්‍රධානීංගය කියන එක ගත්තොත් එහෙම දැන් බලන්න මේ සංස්කාරයන් අපි දන්නවා ඒවා මෙරලා වැටෙනවා. එතකොට සීලය භාවිතා කරනවා නම් එහෙනම් මේ අර ඩයමන්ඩ් එක වාගේකේ ඉදන් සච්චී ඉඳන් බය අගතියට එන්නේ නැහැ. ඒ සංස්කාරයන් කියනවා අපි අයින් කරනවා පානාති පාත එපා. අදත්තා දාන එපා සීලිය නිසා. ඒකට පැරලල් තමයි අර වේදනාවේ ඉඳන් චේතනාව දක්වා යන එක. එතකොට මේ වේදනාවේ ඉඳන් චේතනාවට දක්වා යන්නා වූ එක කියන එක නවත්තන චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඉතින් ওই චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ පෙන්වන්නේ මතකද සුඛාපටිවදා කිප්පා විඤ්ඤාමේ තියෙන්නේ. අර කෙනෙක් කල්පනා කරනවා මේ ඇහි රූපය දෙක එකහො කරගන්න බෑ. එතකොට අර විවේක දස්සී පස්සේසු කියලා කිව්වේ නේද? ස්පර්ශයෙන් විවේකේ. මට මේ දෙක එකහො කරන්න බැරි මම කොහොමද තුනක් එකහො කරන්නේ? එහෙමනම් විවිච්ඡේව කාමෙහි විච්ඡ අකුසලයේ ධම්මෙහි කියලා එයා ඒ ධානයෙන්ට ගමන් කරනවා. එතකොට එහෙමනම් අපිට වෙනවා මෙතනින් මේ පහට මේ ඇරෝ එකෙන් එන එකයි 10 ස්ලයිඩ් එකේ අනිත් පැත්තෙන් ගත්තාම වේදනාවෙන්ද චේතනාවට යන එකයි නැවතුව. දැන් ඊළඟට තියෙන්නේ අපිට ආපහු පේනවා මේ චේතනාවෙන්ද මේ ඉදන් සත්‍යයට එන්නා වූ එක. ඒ චේතනාවෙන්ද ඉදන් සත්‍යයට එන්නා වූ එක දිට්ටි පාරිශුද්ධ ප්‍රධානීන්ගේ මගේ නවත්තනෝ මගේ කියලා ගන්නෙ නැතුව. දැන් මේ තුන් ධර්මයකින් යමක් නැවතුවද අන්න දැන් විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ ඇවිල්ලා මේ බයගතිය ඉඳන් අර වේදනාව දක්වා යන්නා වූ එක කියන එක එයා නවත්තනවා. ඉතින් ඒක තමයි පේනවාද ඕක දික්කලහම යන්නේ කොහටද? රූපයට නේද? ඒකනේ තියෙන්නේ මේක රූපයටනේ යන්නේ. අන්න විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ මෙතනින් ඒක නවත්තනවා. අර තුන් ධර්මයන්ගෙන් නැවතුපු එක තමයි මෙයා ඒ නැවැත්වීම කියන එක පවත්නවා. ඉතින් මේ රූපය කියන එක හරි බලගතුයි. රූපේ විභූතේන පුසන්ති පස්සම් මං කිව්වේ ධානපල්ලාභිය නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභිය තේ සියුම් වූ රූපයක් ඒක ස්පර්ශ කරනවා. එතකොට මේක එකක්වත් එහෙම ස්පර්ශ කරන්න එහෙම යන්නේ නැතුව ඉතින් විමංසා ඉද්ධිපාදයේ තියෙන මෙතන හොඳට ප්‍රබලව තියෙනවා. එතකොට මේ ප්‍රධානියන්ගේ භාවිතා කළා තමයි මේක නවත්තන්නේ කියලා තියෙනවා. එතකොට ඒක දැන් අපි එහෙනම් ඉගෙන ගත්තා ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව කියන එක. එතකොට එහෙනම් අපි සබ්බාසව සූත්‍ර ඩයග්‍රම් තුන්වෙනි එකට යමු. එතකොට දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පේනවා ඕගොල්ලන්ට උඩ තියෙනවා කියලා ධාතු. මේකේ පල්ලෙහැයින් ඇඳලා තියෙනවා අර ආශ්‍රවයන්. අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනවා. දිට්ඨි ආශ්‍රය ඉඳන් අවිද්‍යාශ්‍රයට එහෙම යනවා කියන මේ සම්බන්ධතාවය ඇඳලා තියෙනවා. එතකොට මේකේ මැද්දේ තියෙනවා තවත් ඒ ස්ලයිස් එකක් ගත්තොත් ඉතින් ඒ වේදනා පරාමාස බයගති කියන එක. එතකොට මේකේ සම්බන්ධතාවය ඉතින් කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ සුඛයි කියන එකේ පසු සංඥාව තමයි කාමාශ්‍රය කියලා කියන්නේ. අපි දන්නවා ඒ මනෝ සංචේතන ආහාර පාරේ පරාමාස කාය ග්‍රන්ථයේ දිට්ඨි ආශ්‍රය ළඟට තියෙනවා. එතකොට ඒ සම්බන්ධතාවය තියෙනවා. ඒ වගේම තමයි මෙතෙන් මේ බය අගතිගමන කියන එක අපි දන්නවා මේ සංඥාවෙන් චේතනාව, චේතනාවෙන් ඉතින් අත්තා වෙනවා. අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රය. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි බයගති කියන දාවේ මේකේ පසු සංඥාව හැටියට තියෙනවා. එතන මේවා එලයින් වෙනවා කියන එක කෙනෙකුට පේනවා. එතකොට දැන් මේක මේ ඇතුලේ තියෙන ට්‍රයැංගල් එක කෙනෙක් මේ රතු පාට ට්‍රයැංගල් එක ලකුණු කරගන්න ඕනේ මේ පල්ලෙහා ට්‍රයැංගල් එක ඇතුලේ. මේක හිතන්න බලන්න මේ පල්ලෙහා තියෙන අර තටාකේ. අවිද්‍යා ආශ්‍රෝ කාමාශ්‍රෝ ඒ විදිහේ තටාකේ. ඒ තටාකේ මැද්දේ තියෙන පාත්‍රය තමයි මේ රතු පාට එකෙන් ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේක අපි ලකුණු කරගත්තොත් මේකේ මැද්දෙන් අපි හිතමු කෝට්ටක් දාලා අපි මේ තටාකේ කරකවමු. කෝට්ට ගත්තයින් පස්සේ කවුරුවත් කරකවන්නේ නැතුණාට අර පාත්‍රේ කරකිනවා. එහෙනම් පාත්‍රේ ටිකක් ෆෝවර්ඩ් වෙනවා. දැන් බලන්න බයගතිය කියන එක අපි මෙතන මේ ඉස්සරහට දැම්මු තින්. දැම්මන පොඩ්ඩක් ඒක ඉස්සරහට ගියා නම් එහෙනම් ඔයගලන්ට පේනවා මේ බයගති ශෝක කාමාශ්‍රෝ. මේ පිටිපස්සේ තියෙන අවිද්‍යා ආශ්‍රය කියන එක. එතකොට ඊළඟට ආපහු මෙතන මේ වේදනාව කියන එක මේ කාමාශ්‍රෝක් තියෙන ඒ පැත්තට එනවා. ඉතින් මේක චුට්ටක් ඉස්සරහට ගියා නම් වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන එක එනවා. ඊළඟට ආපහු මෙතන තියෙන පරාමාස කාය ග්‍රන්ථය භවආශ්‍රය දිට්ඨි ආශ්‍රය තියෙන තැන ඒක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් එහෙමනම් පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රෝ. ඉතින් ඒක තමයි මේ පල්ලෙහෙන් ලියලා තියෙන්නේ. එතකොට මේක හරියට මේ රාණින්ජ සප්පාය සූත්‍රය අපි ගත්තා වූ පෙති තුන එතන තිබුණානේ අර පෙරමෝහේ කියන එක. ඉතින් ওই පළවෙනි එකම අපි මෙතන තියෙනවා මේ බයගති ශෝක මේ කාමාශ්‍රෝ කියන එක. මේකට ඉස්සරහින් තියෙන අවිද්‍ය ආශ්‍රයනේ පිටිපස්සෙන් තියෙන නේද පෙරමෝහේ කියන කතාවට අපි එතනින් එනවා. අර ද්වේෂ සහිතව ජීවත් වීම කියලා. එතකොට ඒක බලන්න පුළුවන් අර ලෝභ දෝෂ මෝහ එකේ නම් අර දැන් අපි වින්නවනේ ආනිජ සප්පාය සූත්‍රයේ අභිනිවේෂේ නිසාය දෙනු. ඒ වගේම අවිද්‍යාව නිසා මෙතන පල්ලෙහැයි මෝහය නිසා. එතන මේ මෝහේ කතාව තමයි මෙතන මේ අවිද්‍යාව කියන එක. එතකොට මේ කලින් භවයේක මෝහයක් තමයි මෙතන මේ අවිද්‍යාශ්‍රය කියන කතාව තියෙන්නේ. එතකොට අර ලෝභ දෝෂ මෝහයේකේ අර ලකුවට දැම්මේ බෙල්ට් එක මෝහජ පරිදාය කියලා. ආන්නේ වගේ ලකුවට ඇදීම කියන එක. ඊළඟට මේ මෙතනින් වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝක වහම් දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ නිට්ටය කියන එකේ පසු සංඥාව. එතකොට අපි එතනත් ඉගෙන ගත්තානේ. එතකොට මේ දැන් අවිද්‍යාව මේ ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානිය කියලා නේද? එතකොට ඒක අර අවිද්‍යාවෙන් වෙන්නව කොටස හැටියට ඒක බලන්න පුළුවන්. එතකොට පරාමාස අභිනිවේෂ අවිද්‍යාශ්‍රෝක වහම් අභිනිවේෂ නිසා ඇදෙන්නා වූ එක. එතකොට අර එතන පෙන්නපු මොඩල් එකම තමයි මෙතන නිකන් 3 ඩයිමන්ෂන් වාගේ මේකේ පෙන්ලා තියෙනවා කැරකීම කියන එක. එතකොට දැන් මේකේ අපි බලමු මේ මෙතන තියෙන මේ පළවෙනි එක බයගති ශෝක කාමාශ්‍රෝ කියන එක වෙන වෙනම බලුවොත් ඔයගලන්ට අපි දැන් තුන්වෙනි සයිඩ් එකට යමු. ඒක අපි ලකුණු කරලා තිනවා බයගති ශෝක කාමාශ්‍රෝ කියලා. එතකොට අපි දන්නවා මෙතන මේ ශෝකය කියන එකෙන් අපේ මෙතන ජරාව කියන එකට මෙතන රේඛාවක් අපි ඇඳලා තියෙනවා. එතකොට ওই කාමාශ්‍රෝ කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියලා ගත්තාන් පස්සේ පසු සංඥාව. සුඛේ පසු සංඥාව තමයි කාමාශ්‍රය කියලා කියන්නේ. එතකොට ওই සංඥාවේ ජරා වීම කියන එක පහතුන මෙතන අපි ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් ශෝකේ හරහයි එක සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට පේනවා අපි මේ සුඛයයි කියලා කියන්නේ මොකද්ද? මේ සංඥාවේ ජරාව. සංඥාව ජරාව වීම තමයි අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ. මොකද අපි මේ தත්ත්වයට පත් වෙලා ඉවරයි. ඊළඟට මේ පල්ලෙහායි කිය ඔයගලන්ට පේනවා මේ සීලබත උපාදානිය කියන එක ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. මේ වේදනා, ඒ වගේම මේ චේතනා, චේතනාවෙන් පරාමාස කාය ග්‍රන්ථේ. එතකොට මේ වේදනා, චේතනා, චේතනා, පරාමාස ලයින් එකයි ලයින් දෙකයි. ඒක මගෙන් සීලබත උපාදානිය ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. මේ නිසා මෙන්න මේ තුන්වෙනි රේඛාවේ යම්කිසි ඇදීමක් මේ පරාමාස ගත වීමට තුඩු දීමක් තියෙනවද? ඒක තමයි සීලබ්බත උපාදානිය කියලා කියන්නේ. එතකොට මේ තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ මේ දිට්ඨි අනුසය මගින්. අපි දන්නවා මේ පල්ලෙහායි දිට්ඨි අනුසය මෙතෙන්ට එනවා වේදනාව කියන දැනට. එතකොට ඒ වේදනාව අල්ලලා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් නිකාමයේ මානා කියලාත් අපි ඉගෙන ගත්ත මේ ලයින් 3 කියන එක නේද? එතකොට දැන් බලන්න මේ අත්තා කියන එකේ පසු සංඥාව බව ආශ්‍රවේ. එතකොට මේ විදිහට බව ආශ්‍රය දැන් අපි දන්නවා මෙතන මේ ජරාවල අපි සුඛයි කියලා අරන් තියෙන ජරාව. මේ සංඥාව ජරා වුණා කියලා නේද? එතකොට ඒක තමයි අපි වරදවල අරන් තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරාව, ශෝකෙන් ආපු සංඥාවේ ජරාව අපි සුඛයි කියලා ගත්තනම් ඒක පැහැදිලි නම් ඉතින් අපි දෝසාගතියට යනවා කියන එක පැහැදිලි. අපි වරදවල අරගෙන තියෙන්නේ සුඛයි කියන කතාව. ඉතින් අර මගේ සියයට තරහ යනවා කියන එක ඒක සාධාරණයි නේද? මේ විදිහට ගත්තාම. එතකොට එහෙනම් අපි මේක හරියට නිකන් පෙති තුනක් වාගේ. දැන් බෝට්ටුවක අර මේ ෆීනෝනේ ෆෑන් එකේ පෙති ආන්නේ වගේ එක පෙත්තක් තමයි මේ පෙන්වන්නේ. ඒ බයගති ශෝක කාමාශ්‍රෝ කියන එක. ඊළඟට බලමු ඊළඟ පෙත්ත. හතරවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා ඒක තමයි මේ වේදනා තණ්හා ditthi ආශ්‍රෝ කියන එක. ඉතින් ditthi ආශ්‍රෝය කියලා කියන්නේ මේ නිට්ටයයි කියලා ගත්ත එකේ පසු සංඥාව. එතකොට වේදනා තණ්හා ditthi ආශ්‍රෝ කියුවාම එහෙනම් අපිට පේනවා අර නිට්ටය කතාවත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට මෙතන මේ ලියලා තියෙනවා මේ පහ තුන කියලා කියන්නේ මේ සංඥාවේ ජරාව. ඒ සංඥාවේ ජරාව කියලා කියන්නේ සංස්කාරයන් නිට්ටයයි කියලා ගැනීමක් තමයි කරලා තියෙන්නේ. එතකොට හතරේ හත ප්‍රීහි විපයෝගී හිම සිද්ධ වුණා. එහෙමනම් අපිට පේනවා මේ නිට්ටයයි කියලා ගත්තා වූ ඒ සංඥාව වෙනස් වෙලා තියෙනවා. මොකද හතර හත කියන්නේ ඉතින් හතරේ හත හතරේ හය දෙකම සිද්ධ වෙලා අනේ තියෙන්නේ මේ දක්වා එනකොට. එතකොට මේකෙන් අපිට පේනවා මේ සම්බන්ධතාවය මේ වේදනා තණ්හා ditthi ආශ්‍රෝ කියන එකෙන් මේ විතර මේ සංස්කාරයන් නිට්ටයයි කියලා පරාමාසගත වීම. එතකොට මෙන්න මේක තමයි මේ මමංකාරය කියලා කියන්නේ මයි මේකෙන් කියන එක. මේ විදිහට තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ අත්තා කියලා ඊට පස්සේ අපි ගන්න. ඉතින් අරහතන් වහන්සේ අර පහ පහ අත්තා කියලා ලකුණු කරපු එක ඒක සාධාරණයි කියලා අපිට පේනවා. මොකද මේ පහ තුනෙන් පස්සේ ඒ පහ හතර වෙලා ඒකෙන් තමයි මේ පහ පහ අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ රේඛාව දික්කලොත් කොහටද යන්නේ? මේ නිට්ටයයි කියලා සංස්කාර නිට්ටයයි කියලා ගන්න රේඛාව දික්කලොතින් අපිට පේනවා මෙතන මේ නාම රූප කියන පොයින්ට් එකට තමයි අපේ ගමන් කිරීම කියන එක තියෙන්නේ. එතකොට සංස්කාර නිට්ටයයිලා පරාමාස ගත වෙලා ඒකෙන් පස්සේ මමින්කාරය කියන එක සම්පූර්ණ වෙනවා. මමින්කාරය කියන එක සම්පූර්ණ වෙලා හැදිලා තියෙන ওই විදිහට. එතකොට දැන් ඔය අපි සිකකට ඉස්සෙල්ල බැලුවා නේද අර මේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අභිජ්ජා, ඊට පස්සේ ඒ අගය තල්ලු කරා කියලා නාමකායේ පටික සම්පස්සාගෙන් තල්ලු කළා ආවා කියලා සුබයි කියන එක නේද? ওই දෙක නේද ওই පෙති දෙක. මේකේ මුලින්ම මෙතනින් මේ පරාමාසයේ ඉඳන් අර මේ විඥානීය පැත්තට දික් කළා ඉන්නා ওই එක රේඛාව තමයි අපි ඉස්සෙල්ලා කතා කළේ. ඒ කියන්නේ අර අවිද්‍යා ආශ්‍රව මෙතන මේක කරකෝල ගත්තානේ නේද? අවිද්‍යා ආශ්‍රව ඒක මේක ටිකක් ඉස්සරහට ගියා මේ බයාගතිය ශෝක කාමාශ්‍රව නේද? ඒක තමයි අර මුලින් එන්නා ඔය එක අභිජ්ජා වෙන්නේ. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥාන. ඊට පස්සේ මේ දෙවිනි එකෙන් තමයි අරක පුෂ් කරන්නේ. වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. එතකොට සුබයි කියන එක ওই පෙති දෙකෙන් තමයි හැදෙන්නේ නේ. කියන එක තමන්ට පේනවා. එතකොට ඒක ඉතින් කෙනෙකුට මතක තියාගන්න පුළුවන්. ඊළඟට මේක පෙන්නනවා අටවෙනි රවුමෙන් පස්සේ මෙතන මේ දිට්ඨි ආශ්‍රව, දහවෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රව ඇති වුණා. එකොස්වැනි රවුමෙන් පස්සේ සංස්කාරයන් නිසා අත්තා වුණා කියලා අපේ භාවනාවටත් අපි ගන්නවනේ උතන කතාව නේද? එතකොට එහෙමනම් අපි පස්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ ලයින් 6 එක හරහා අපි මෙතන ලියාත් ගත්තා මේ මිච්ඡාදිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මාන ආගේ ඒක පැමිණෙනවා කියලා. එතකොට දැන් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා දැන් මමංකාරය කියන එක කිව්වනේ මේක ක්ලෝස් වෙලා නේද? එතකොට මේ මමංකාරය කියන එකට මේ මිච්ඡාදිට්ඨිය එක්කවුනහම මොකද වෙන්නේ? අපි අහංකාර වෙනවා. අන්න ඒ විදිහට අහංකාරය මමංකාරයට මිච්ඡාදිට්ඨිය එක්කව කළා අහංකාරය කියන එක එනවා. එතකොට දැන් එහෙනම් අහංකාර වෙලා අත්තා කියන එක සම්පූර්ණ වෙනවා. ඒක තමයි මේ පෙන්නන්නේ. අහිංකාර අත්ත සමකොන. දැන් එහෙනම් මමංකාරයේ ඒකට මිච්ඡාදිට්ඨිය පවතිනවා කියන එක එකතු කළා. ඒකෙන් අහංකාර වෙනවා. දැන් අහංකාරය සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට පේනවා මේ බයගතියේ ඉඳන් ඒ ශෝකයට පැමිණීමක් කියන එක තියෙනවා. ඒක අපි දන්නවනේ අර මේ බයගති ශෝක වේදනා දක්වා යන රේඛාව නේද? බයගතියේ ඉඳන් ශෝකයට පැමිණීමක් තියෙනවා. ඒකට අමතරව අපිට පේනවා මේ පරිදීවේ ඉඳන් මෙතන මේ ශෝක පාරකුත් තියෙනවා. මේ පරිදේවෙන් ඉතින් බයාගතිතාව බයාගතින් ව්‍යාධිය කියන එක ඇති වුණා. ව්‍යාධියෙන් ශෝකේ ශෝකේ අන්න අපි ආපහු ජරා කරා ගමන් කිරීමක් කියන එක තියෙනවා. දැන් පාරවල් දෙකක් අපිට පේනවා. එතකොට මේ දැන් ඔය මෙතන මේ උද්දච්චයේ තියෙන බලපෑම කියන එක මෙතන හුඟක් ඇති වෙලා තියෙනවා. මෙතන මේ ලයින් 6 එකෙන් වෙන්නා වූ එක. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මාළුවෙක් එහෙමනම් අපි හිතමු මේ වතුර පාරක් මෙය වෙලා ගලක් උඩින් ගිහලා බිමට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඉතින් ඇදගෙන වැටුනත් මාළුවා වරල ගහලා හරි කොහොම හරි මේක කනෙක් කරගන්නවා වතුර ටිකක් තියෙන වලකට යනවා කියන එක නේද? කුඩු වුණත් ඉන්නවා කියන පවතිනවා කියන හැගේ ඒ උද්දච්චය තුල තියෙනවා. එතකොට දැන් ඊළඟට අපිට ආපහු තවත් දෙයක් පේනවා. දැන් අපිට දැන් සංඥාවේ ජරාව කියන එක තිබුණා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ නේද? අවිද්‍යාවෙන් මේ වෙනකට බයාගති ශෝක කාමාශ්‍රෝ කියලා කිව්වහම එතෙන්දී අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන සංඥාවේ ජරාව. ඒතකොට සංඥාවේ ජරාවට අමතරව දැන් එහෙනම් මේ පාර දිගේ ආවනම් එහෙනම් මේකට එකතු වෙලා තියෙන ව්‍යාධිය නේද? ව්‍යාධි ශෝක ජරා කියලා කිව්වහම එහෙනම් ව්‍යාධියත් මේකට එකතු වෙලා තියෙනවා. දැන් සංඥාවේ ජරාවට වේදනාවේ ජරාවත් එකතු වෙලා. මෙතන තියෙන මේ ව්‍යාධිය කියලා කිව්වහම මේක වේදනාවේ ජරාවනේ හතර තුනනේ. වේදනාවේ ජරාවත් එකතු වෙලා තියෙනවා. එතකොට එහෙනම් අපි සුඛයයි කියලා අපි යම් කිසි දෙයක් ගත්තද ඒ අරගෙන තියෙන්නේ සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි කියන දෙකම. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු එක තවත් ගැඹුරට පේනවා. සංඥාවේ ජරාව වේදනාවේ ජරාව. මේක විතරක් නෙමෙයි. මේකට අමතරව තවත් එකක් එක්කව වෙනවා. අර මිච්ඡාදිට්ඨික අගයක් කියන එකත් පැමිණෙනවා. ඒ කියන්නේ මේ ලයින් 6 එක හරහා එන මිච්ඡාදිට්ඨික අගේ අර මං කිව්වේ අර පවතිනවා කියන හැඟීම තියෙනවා කියන. ගලේ ගහලා කුඩු වුණා කියන. එතකොට ඒක ඇවිල්ලා මේ බයාගතිට ඇවිල්ලා බයාගතින් ඉතින් ඊට පස්සේ අපි දන්නවා ව්‍යාධිය. ව්‍යාධියෙන් මෙතන ශෝකේ ශෝකෙන් ජරාව. එහෙමනම් දැන් පොඩි දෙයක් නෙමෙයි මෙතන මේ ජරා කියලා කිව්වහම. ඒ කියන්නේ සංඥාවේ ජරාව තියෙනවා. වේදනාවේ ජරාව තියෙනවා. ඒ වගේ මිච්ඡාදිට්ඨියක් තියෙනවා. දැන් එතකොට අපි එහෙනම් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් එහෙනම් අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදී අර 5-3 සංඥාවේ ජරාව හරහා මිච්ඡාදිට්ඨිකාගේ ඒ කියන්නේ සුඛ යන මතයට ඒක එකතු වෙලා තියෙනවා. එතකොට දැන් මේ පුද්ගලයාගේ කල්පනාව තියෙන්නේ මොකද්ද? මේ ජීවත් වෙලා ඉන්න තරමට ඒ Tamanට ඉතින් කරප්ට් වෙලා කරප්ට් වෙනවා කියන එක පැහැදිලියි. ඒ ඉතින් සංඥාව ජරාවටත් කැමතුණා වේදනාව ජරාවටත් කැමතුණා මිච්ඡාදිට්ඨි කුකුල් පට්ටියක් දාගෙන ඉන්නවා කියන එකටත් මම කැමති වෙලා තියෙනවා සත්තු මරමර හරිගෙන. ඒතකොට නමුත් ඕකේ පැවතීමක් නැහැ නේ. කොච්චර අපි හිතුවා වුණත් ඒක තියෙනවා කියලා එහෙම පැවතීමක් නැහැ කියන එක තියෙනවා. එතකොට පැවතීමක් නැහැ කියන එක ආවයන් පස්සේ ඉතින් තමන්ගේ දිට්ඨිය කියන එක බෙදෙනවා. ඔය යම්කිසි දෙයක් ගැන තමන්ගේ තියෙන හැඟීම ඒ භාණ්ඩය ගැන වෙනස් වෙනවට වඩා දරුණුයි ඒක ගැන තියෙන තමන්ගේ දිට්ඨිය බෙදිනවා කියන එක. ඉතින් ඒක මට පැහැදිලි කරන්න පුළුවන් ওই කම්පියුටර් එකකින්ම අර ඒක කම්පියුටර් එකක් කෙනෙක් අරන් දීලා ඒක කැඩලා ගියාන් පස්සේ තව කෙනෙක්ව තව එයා එකක් අරන් දෙන්න කියලා. ඉතින් හොඳම කම්පියුටර් එකක් ගත්තා. ගත්තට පස්සේ ඒකේ මාස 3ක් ගියේ නැහැ. ඒක හොයලා බලලා ගත්තේ. හොඳ ගාණක් දීලා ගත්තා. මේ HDMI පෝට් එක ගියා මාස 3ක් විතර යනකොට. ඊට පස්සේ අර USB පෝට් එක තව එකක් ගියා. ඉතින් දැන් මේ පාර දැන් Tamanට පේනවා මේ Tamanට මුදල් දීලාවත් මේ හොඳ කැඩෙන්නේ නැති කියලා භාණ්ඩයක් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. එතකොට දැන් Tamanට choice එකක් තියෙනවා නම් මෙහෙම භාණ්ඩයක් තියෙන ඔයාට සල්ලි නැtei කියලා ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් කිසිම භාණ්ඩයක් නැහැ අද කාලේ ගන්න කියලා Tamanට දෙනවා නම් අන්න Tamanගේ දික්ටි බිඳෙනවා. දැන් Tamanගේ ශරීරයේ ලෙඩ වෙලා අසනීප වෙලා එක එක්කෙනා දොස්තරලා බේත් දෙනවා අර බේත් දෙනවා මේ බේත් දෙනවා කිසිම බේතකින් මේක හරියන්නේ නැහැ නේද? ඉතින් හැබැයි අපි තියෙන්නේ නම් දේ තමයි මේ කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඇඳේ ඉන්නකොට මේක බීලා බලන්න මේක බිව්වහම මොකක් හරින්නේ? අර මොනසයට අරගෙන ට්‍රස්ට් එකකුත් නැහැ. ඒ වුණාට අරක අද්දික් කළා ඒක ගන්නවා කියන ස්වභාවය කියන එක තියෙනවා. මේ දිට්ඨිය බෙදෙනවා කියන එක හරිම ධර්ම. එතකොට ඒ දිට්ඨිය බෙදෙනවා නම් ඉතින් ඒ ට්‍රස්ට් එකක් නැත්තම් දැන් මොකද වෙන්නේ? එහෙනම් මිච්ඡා දිට්ඨියට කියන එකට පහර වදිනවා. මිච්ඡා දිට්ඨියට පහර වදිනාම ඒක බැහැර වෙලා යනවා. අපි ඉගෙන ගත්ත මමංකාරයට මිච්ඡාදිට්ඨි එක්කවල්ලා අපි අහංකාර වුණේ. එහෙනම් මිච්ඡාදිට්ඨියට පහර වුණා නම් මිච්ඡාදිට්ඨියේ ධන මමංකාරය තමයි එහා පැත්තේ අහංකාරය වුණේ. දැන් මිච්ඡාදිට්ඨිය ගලවුණා නම් එහෙනම් අහංකාරය කියන එක ගැලවෙනවා. එහෙමනම් මමංකාරය කියන එක තනි වෙනවා. ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඉතින් දැන් අපි මමංකාරය කියන එක ඇති වෙන්නේ නිකන් නෙමෙයි. අපි අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ දැක්ක මේ ස්පර්ශ වේදනා වෙලා තමයි ඉතින් ඒ තණ්හා වෙලා තමයි මේ මමංකාර කියන කතාව ඇති වෙලා තියෙන්නේ නේද? එතකොට එහෙමනම් අපිට පේනවා මේ බුදුහාමුදුරු පැවසුවා මේ චක්කුන් අනත්තා රූපං අනත්තා. අන්න එහෙනම් අනත්ත ලක්ෂණය කියන එක තමයි හොඳට පැහැදිලි වෙනවා. ඇයි බුදුහාමුදුරු ඇහැ කන නාසය ඇයි ඒව අනත්තා කියලා කිව්වේ? පේනවද මේ විදිහට ඇති වෙලා තිබුණා උදයක්. දැන් පේනවනේ අපි ජරාවට කැමති වෙලා තමයි මේක ඇති වෙලා තියෙන්නේ නේද? වේදනා තණ්හා දිට්ඨිය ශ්‍රෝණු වෙලානේ අපි මේ අර මමංකාරය කියන එක ඇති වුණේ. එතකොට මමංකාරයට මිච්ඡා දිට්ඨිය කහවලා අහංකාරය. මිච්ඡා දිට්ඨියට පහර වැදුනායින් පස්සේ අන්න අහංකාරය නැති වුණා මමංකාරය තනි වුණා. මමංකාරය කියලා ගලුවහම ඔයිට පේනවා මෙතෙන් ස්පර්ශ වේදනා මමංකාරය. ඉතින් මේක ඇති දෙයක් ඇත්තේ නැහැ නේ. ඒකනේ බුදුහාමුදුරු පෙන්නේ මේක චක්කුන් අනත්තා ඒ රූපං අනත්තා ඒ විදිහට අනත්තා කියන එක. ස්පර්ශ කළාට ඇති වැඩක් ඇත්තේ නැහැ. කරන්න කරන්න ඉතින් අර ජරා කියන කතාවුම තමයි තවන්ට ඇති වෙන්නේ. සංඥා ජරා, වේදනා ජරා, ditthියත් බෙදිනවා. ditthිය බෙදෙනවා නම් අත්තත් බෙදෙනවා. එහෙමනම් ඉතින් ඇහි ස්පර්ශය විතරයි. පේනවද ඒකත් තනි වෙනවා. මෙච්චරයි ඉතුරු වෙන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ අර ඉරිමානන් සූත්‍රයේ පෙන්වූ චක්කුන් අනත්තා මේකයි කියන එක. එතකොට එහෙමනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ මේක පෙන්නවා මේ කලහ විවාද සූත්‍රයේ තියෙන අපි දන්නා වූ ගාථාවක් අර නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහානි ඉච්ඡා සම්තයා න මමත්ති මන්ති කියලා අපි ඉගෙන ගත්ත රූපේ විභූතේන පුසන්ති පස්සා කියලා නේද? එතකොට ඉච්ඡා කියලා කියන්නේ තින් තණ්හාව. එතකොට ඒක නිසා තමයි මේ පරිග්‍රහය කියන එක ඇති වෙන්නේ. ඇහැ මගේ කන මගේ කියලා වෙනවා. එතකොට ඉතින් මේ පරිග්‍රහය නිසා ඒ මමත්ති මන්තියේ මගේ කියන කතාව ඇති වෙනවා. බාහිර වස්තුන්ගේ පරිග්‍රහයනි මමංකාරය ඇති වෙනවා කිව්වේ නේද? එතකොට වේදනාව නිසායි තණ්හාව. තණ්හාව නිසායි පරිග්‍රහය. පරිග්‍රහය නිසායි මේ මමංකාරය කියන එක ඉන්නේ. දැන් එහෙනම් මේ මුල තියෙන්නේ වේදනාව. ඉතින් මේ වේදනාව තුළ තියෙන රූපේ ජරාවත් එම ජරාව නිසා ඇති වුණු සංඥාවේ ජරාවත් පවතිනවා කියන මේ දිට්ඨිය බිඳීම නිසා ඇති වුණු අවිශ්වාසය distrust එක ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මතක ධර්මීච්ඡා දිට්ඨියත් එකතු වුණා කිව්වනේ නේද? එතකොට ඒ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මේකෙන් තමයි අපි මේ මමංකාර කතාවක් මෙහෙම හැදිලා තියෙන්නේ. එතකොට දැන් අපි කලින් ඉගෙන ගත්ත මතකද මෙතන මේ ඒරියා 6 එකේ තියෙන මේ ට්‍රයැන්ගල් එක කරගිලා තමයි වම් පැත්තේ ට්‍රයැන්ගල් එක. එතකොට ඒ ಜಾති, ඒ වේදනා, ඒ පාර දිගේ ඇවිල්ලා මෙතන මේ නාම රූප කියන කොටස ඒක ඇති වෙනවා. එතකොට මේක කරකෝලන්නේ මේ ධාරාව පවත්වනවා කිව්වේ නේද? දැන් බලන්න මෙතන ওই නාමකායේ පටිඝ සම්පස්සේ කියලා කියනවා. ඉතින් නාමකාය කියලා කිව්වහම මේ වේදනානේ නේද? සංඥා වේදනා ඒ වගේවා. ඒකේ පටිඝයක්. කොහොමද ඒකේ තරහ? දැන් රූපේ නම් ඔයගලන්ට පේනවා මේ ජරා වෙලායි කියලා නේද? ජරා වුණාම ඉතින් ඒකේ පටිඝ ස්වභාවය කියන එක තියෙනවා. මට ඉස්සර වගේ ඇස් පේන්නේ ආදී වශයෙන්. නාමකායක කොහොමද ඒක තියෙන්නේ? නාමකායේ තියෙන්නේ මොකද්ද? මේ පටිඝය කියලා කියන්නේ broken views. දිට්ඨිය බිඳිලා මේක පවත්තන්න බෑ. ආන්න එක තමයි පටිගය කියලා කියන්නේ. එතකොට මෙතෙන්ට වැටෙනවා මේ නාම රූප කියන තැන ඉඳන් මේ පරාමාස යන රේඛාව මෙතන කෙනෙකුට ලකුණු කර ගන්න පුළුවන්. මේක තමයි නාමකායේ පටික සම්පස්සේ. එතකොට ඊට පස්සේ ආපහු මෙතන මේ ජාති ඉඳන් වේදනාව දක්වා තිබුණා 50 පාර තියෙනවනේ. අන්න ඒක තමයි රූපකායේ අධිවචනිය කියන්නේ. කා රූපේට සුඛයි කියලා අරගෙන තමයි මේක මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නන්දි වෙලා තියෙන්නේ ඒ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ජරා වෙන රූපයක් තමයි අපි සුඛයි කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ කවුරු හරි මිනිස්සු දිහා බැලලා මේ ආහාර සුඛයි කියන්නේ. ඒ මිනිස්යාගේ සුඛයක් නැන්නේ නේද? තියෙන පුතුලොම් වැඩිම දේ තමයි සුභය කියන එක. නමුත් සුභයක්වත් නැහැ. ඒකේ තියෙන්නේ අසුභයක්. එතකොට ඒක රූපකායේ අධිවචනිය. එතකොට අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් මේකට විසඳුමක් තියෙන්න පෑ නේද? ඉතින් මේ විසඳුම තමයි මේ පෙන්නන්නේ. අපි දන්නවා සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. ඒ සම්මා දිට්ඨිය සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට සම්මා සතිය මෙතන ලකුණු කරලා පෙන්නනවා මේ කාරණා තුනේ මුළු සතර සතිපට්ඨානෙම 1 2 3 කියන එක නේද? එතකොට ඉතින් දැන් මේක හොඳට තේරුම් ගත්තා නම් මේක අපි සාකච්ඡා කරලා තියෙනවනේ කලින්. එතකොට දැන් අපිට පේනවා මේ ජාති ඉඳන් මෙතන මේ ජරාව. ඉතින් ජාති ජරා වෙනවා නම් මේක නිකම් ජරාවක් නෙමෙයි. දැන් අපි ඉගෙන ගත්තා වේදනා ජරා, සංඥා ජරා, පහ තුන සංඥා ජරා, හත හත සංස්කාර ජරා. එතකොට මේ ජරා ස්වභාවය දන්නවා නම් මේ සංස්කාර වලින් විඥානීය කෙනෙක් පවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ මලකඩ කාපු යකඩ යන කාගෙන් හරි ඇද වෙච්ච කැඩිලා යන ලී කෑලි ආදී වශයෙන් අරගෙන අපි හිතුවොත් ගයක් හදනවා කියලා උග හරියන්නේ නැහැ නේද? සිමෙන්ති කොටෙත් ගල් වෙලා ඒව කරන්න බෑනේ. ඒක අන්න ඒ වගේ Tamanට පේනවා. මේක මේ මේ මල්කඩ ගාපු යකඩේ නේකින් මේක හදන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. කො අපි කොච්චර පිටින් බැලුවත් මේ ඇතුලේ දිරන ස්වභාවය තමයි ඒක තියෙන්නේ කියලා. ඉතින් Taman අන්න ඒක දන්නවනම් Tamanට පේනවා අර නන්දියේ ඉඳන් චේතනාවට ගිහිල්ලා චේතනාවෙන් ඉඳන් සත්‍යය ඉඳන් සත්‍යයෙන් අපි එනෝ පරිදේවිට. අරන් මතකද පටික නාමකායේ පටික සම්පස්සාගේ ඉන්නේ තල්ලු කරනවා කියේ. ඒක නන්දියේ ඉඳන් න්යාවේ. එතකොට මේ කතාව ඒ කියන්නේ ලයින් 5 එකේ ඉන්නේ මොකද්ද? අර ජරා වෙන රූපේ නිසා ඇති වෙන අගේනේ සංඥාගේ නේද? එතකොට එන්නම් දැන් Taman තීරුම් ගත්තා නම් මේක කරන්න බැහැයි කියලා මේ ඔක්කොම ජරාවන් කියලා. එහෙනම් සංස්කාරයේ නිසා විඥානීය පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අපි සංස්කාර කරන්නේ නැහැ. එතකොට එහෙනම් උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය ඇති වෙලා ලයින් 5 කියන එක කැපිලා යනවා කියන එක තියෙනවා. මතකද එතන ලයින් 5, ලයින් 6, ලයින් 7 තුනකින්ම සිද්ධ වෙනවා නේද? එතකොට ඊළඟට මේ ලයින් 6 එකෙන් එන එකත් නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ මෝහේ ඉඳන් ඒ පරිදේවයට එන්නව කියන එක. සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. එහෙමනම් ඉතින් ප්‍රඥාව කියන එක ඇති වෙනවා. සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ කියලා ගත්තා. ප්‍රඥාව ඇති වුණාම ඒකේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව තියෙනවනම් උද්දච්චය කියන එක යනවා. එතකොට අපි ඒක බලලා තියෙනවානේ. එතකොට උද්දච්චය යනවනම් අර උද්දච්චාගේ කියන එක ලයින් 6 එකේ එන්නේ නැහැ. මිච්ඡා දිට්ඨික මේ පවතිනවා කියන කතාව එන්නේ නැහැ. ඉතින් නමුත් මෙතනදිත් අවසන් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ පෙන්වුවා මේ නම් රහතන් වහන්සේ විසල බැලුවා මේ තණ්හාව නිසා අර පරාමාසයෙන් ඉඳන් පරිදේවටින් ලයින් 7 එකේ කතාව තාමත් එනවා කියලා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒ රහතන් වහන්සේ පෙන්වුවා මේ පෙර කළා කලින් හදපු ගේ පැවතුණා කියන දැන් මේකනේ කැඩිලා ගියේ. මේකේ හරි නැහැ කියන එක. එතකොට නමුත් කලින් කරපු එක හරි ගියා කියන හැඟීම එහෙම තියෙනවා. ඉතින් නමුත් අපි දන්නවා මේකත් පවත්තන්න බෑ. ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් පවත්තන්න බෑ. ධානයකට ගිහිල්ලවත් මේකේ ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ කියලා. එතකොට එහෙම කියන එක ගත්තා නම් ඉතින් අත්තා කියන කතාව නැති වෙලා යනවා. ඉතින් ඉතින් කාකින්චන් ආයතන රට එතෙන්දි යන්න පුළුවන් කම කියන එක තියෙනවා. එතකොට සතේන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? මේ බෙල් ෂේප් කර්ව් එකේ මේ A පොයින්ට් එක කියන එක හදන්නේ නැහැ. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානී හට ගැනීම කියන එක නවතිනවා. රාබිජ්ජා වෙනකොට පළවෙනි ලයින් එකේම වෙන කෑල්ලනේ. ඒක යා කරන්න යන්නේ. මොකද මේ ඔක්කොම මට හම්බ වෙලා තියෙන දේවල් රූප වශයෙන් ගත්තාම ඔක්කොම ජරා, සංඥා ජරා, වේදනා ජරා, සංස්කාර ජරා. එහෙනම් මට මේක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා සතීන්ද්‍රිය ප්‍රබලයි. ඒ අවස්ථාවේදී ප්‍රබල වෙලා මේක කෙලින්ම ඒ පොයින්ට් එකේම නවත්තනවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට අපි 9 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ඒ ජරාවන රූපව දන්නේ එයා මාන වෙන්නේ නැහැ. දැන් බලන්න අර බෙල් ෂේප් කර්ව් එකේ B පොයින්ට් එක අපි බෙස්ට් එක. පොඩි කාලෙක ආපු එක කොහොමද කියලා ගේන එකනේ. දැන් මෙයා දන්නවා මේක ජරාව නම් මේක කවදාවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක. එහෙනම් එයා ඒක මාන වෙන්නේ නැහැ. B පොයින්ට් එක එයා හදන්නේ නැහැ. එයා ඒක කරන්න බැරි බව දැන ගන්නවා. මාන වෙන්නේ නැත්තම් ඒ දිට්ටි ආශ්‍රයත් ඒකට පැමිණින්නා වූ ධර්මයයි කියන ඒවත් ඒකේ බහැල යනවා. ඉතින් ඕගලන්ට පේනවා මෙතන මේ ඩයග්‍රෑම් එකක් ඇඳලා තියෙනවා. ඒකේ කාමාශ්‍රව, දිට්ඨ්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රව අර තටාකේ නේ. එතකොට ඒක ලොක් කරන්න තව ධර්මයක් තියෙනවා. සති, ප්‍රඥා, සමාධි කියන එක. එතකොට දැන් අපි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සති ඉන්ද්‍රිය කියන එක භාවිතා කළාම මේකේ මේ දෙපැත්තෙම ධර්මයන් කැපෙනවා නේද කියලා. කාමාශ්‍රව පැත්තිනුත් දිට්ඨ්‍යාශ්‍රව පැත්තිනුත්. නෑ, එයා කපන්නේ ඒක දක්වා. මේක ක්ලොක් වයිස් අපි කල්පනා කළොත් ඒ සති ඉන්ද්‍රිය දක්වා ඉන්නා වූ ධර්මයන් තමයි යා කපන්නේ. ඒ කියන්නේ මේ කාමාශ්‍රව තියෙන නෝඩ් එකේ තිබෙනා වූ බලපෑම කියන එක. ඒ වගේම මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක ගත්තාම එතෙන්ට දැන් ක්ලොක් වයිස් අපි එනකොට එහෙනම් මේ දිට්ටි ආශ්‍රව කියන එක ඉස්සරහා නෙමෙයි තමන්ගේ පිටිපස්සෙන් ඒක කොටස තමයි යා අයින් කරන්නේ. එතකොට ওই මානවෙන්නේ නැත්තම් ඒ පුනුපුනා මේ යන විඥාණය සෑදී හැකිද? මේ නොහැකිය. මේ විදිහට රහතන් වහන්සේ පෙන්නනවා මේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම්කිසි උදව්වක් කළ යුතුද ඒක සපයා දෙනවා කියලා. මේ නිසා දිට්ඨි ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ නැහැ. එයා උදව්පකාර කරනවා. එතකොට ඒ කියන්නේ පුණු පුණා විඥානී මේ යනවා කියන එක අපිට කවුරු හරි නිතර නිතර රිමයින්ඩ් කරලා දෙනවා නම් ඉතින් එහෙනම් අපි කරන්න යන්නේ නේ නේද? සතිය නැතිකම නිසානේ මේක පුළුවන් කියලා ඉන්නේ. එතකොට සති ඉන්ද්‍රිය උදව්පකාර කරනවා. එතකොට මෙතෙන්ද අපි දිට්ඨි ආශ්‍රව වෙන්නේ නැහැ. මොකක් නිසාද? මේ චේතනා කියන ඒවා ගලවලා දාලා තියෙනවා. චේතනා කරන්න යන්නේ නැතුව. එතකොට සමාධි ඉන්ද්‍රිය කරන්නේ මොකක්ද? එහෙනම් ඔයගලන්ට පේනවා සමාධි ඉන්ද්‍රිය දක්වා එන්නා වූ මේ ධර්මයන්ගේ ගැලවීම නේද? අවිද්‍යා ආශ්‍රව කියන එක. එතකොට ඒ කියන්නේ සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වනවා. ඒ හරියනේ තියෙන්නේ සංස්කාර, අවිද්‍යා ආශ්‍රව තියෙන්නේ තේ මේ එතනින් පල්ලෙය. එතකොට ඒ කියන්නේ ඉදන් සච්චේ ඉඳන් බයාගති දක්වා යන රේඛාව මානපාර. එතකොට මේක මානි අඩු නිසා සමාධිය කියන එක තියෙනවා. ප්‍රාණඝාත වලින් එයා වැළකෙනවා. සමාධි සාගත වූ චිත්ත සංස්කාර පව හොඳයි කියලා එයා පවසන්නේ නැහැ. එතකොට මේ පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය එයා නමතා දවනවා. ඒ කියන්නේ ඉස්සර අපි බයාගති ඉඳන් වේදනාවට යන අර සංස්කාර කරලා බයාගති වේදනාවට යනවා ඩයමන්ඩ් එකේ. දැන් ඒක කරන්න යන්නේ නැහැ කියන එක තියෙනවා. සති ඉන්ද්‍රිය මගින් ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද ධර්මයන් වේද ඒ නැවතීම කියන එක පවත්තනවා. ඒ කියන්නේ වාහනේ බ්‍රේක් එක ගහලා නවත්තලා තියෙනවා නම් ඒ නැවතාගෙන ඉන්න ස්වභාවය කියන එක සති ඉන්ද්‍රිය විසින් පවත්තනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය තථාගතයන් වහන්සේ පැවසුවා ඒ මුසාවාද එපා, ඒ වගේ මිහිලි සමාධි වලට ඇලෙන්න එපා කියලා. විරී ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය කියන එක නවත්තනවා. එතකොට මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සාගතව ඉන්නවා. ඉතින් අන්න ඒක තමයි සම්මා සමාධිය කියලා මට වැටහුණා මේ අවස්ථාවේදී. ඉතින් මේක පෙන්වන්නේ අර පාරිශුද්ධ ප්‍රදානයන්ගේ තමයි. අර ඩයමන්ඩ් එක ඒක එහෙම කරකිනවා කියන එක අර වටේ පාත්‍රය දාලා කරකවන කතාවනේ මේ තියෙන්නේ නේද? ඒ කරකවන එක මෙයා නවත්තනවා. ඒ විදිහට යන්නේ නැති වෙන්නේ කියන එක. ඉතින් මෙතෙන්දී ඕගොල්ලෝ ගත්තොත් මේක පොඩ්ඩක් කරකෝලා සංස්කාර කියන එක මෙතෙන්ට දාගත්තා නම් තමන්ට පේනවා අර සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් මේ විදිහට තමන්ගේ දිට්ටි පාරිශුද්ධ ප්‍රදානියන් මේ විදිහට තමන් ගලෝගෙන යනවා කියන එක. එතකොට ඒක තමයි මේක හරියට තේරුම් ගත්තා නම් ඉතින් නිරෝධය කරා ගමන් කරනවා. එතකොට දැන් මේකේ භාවනාවන්ට ගත්තාම මේ තුන්වෙනි භාවනාවට තියෙන ඉතින් මේ ස්ලයිඩ් එකේ 8යි 9යි මේ පාත්‍රයේ කතාව බලලා මෙන්න මේ 8වෙනි ස්ලයිඩ් එකයි 9වෙනි එක තමයි තුන්වෙනි භාවනාව හැටියට භාවිතා කරන්න තියෙන්නේ. එතකොට අපි ඉගෙන ගත්තා මේ සබ්බාසෝ සූත්‍රයේ අර භාවනා සෙට් එක පළවෙනි මේ ඩයග්‍රෑම් 2 එක තිබුණානේ. ඒකේ දීලාම තිබුණානේ මේ භාවනාව නේද? එතකොට ඒකේ මේ ස්ලයිඩ් 2 3 4 කියන එක දෙවිනි භාවනාව වෙනවා මේකේ තියෙන. සබ්බාසෝ එකේ මේකේ 2යි 3යි 4යි කියන එක දැන් මෙතන මේ කර කියන කතාව පෙන්නවනේ. එතකොට මේක 3යි 4යි. මේ මමංකාරී කියන එක ඇති වෙනවා අනත්තේ. අනත්තා අත්තා කියන එක හැදෙන හැටි Tamanට පැහැදිලි වෙනවා. ඒක දෙවිනි භාවනාව හැටියට ගන්න පුළුවන්. තුන්වෙනි භාවනාව හැටියට ඔය මේකේ 8යි 9යි ගන්න පුළුවන්. ඉතින් භාවනාව පටන් ගන්න තියෙන්නේ අපි පෙන්නුවා මෙතන මේ සබ්බාසව දෙකේ අර හතරවෙනි පස්වෙනි ස්ලයිඩ් එකේ මේක හොඳට බලන්නයි කියලා කිව්වා. මොකද්ද මෙතන මේ මරණීය කියන එක? මේක බලනවා කියලා කිව්වේ කොහොමද? අර බෙල් ෂේප් කර්ව් එකේ අන්න ABC කියලා කිව්වහම අපි දන්නවා රවුන්ඩ් 3යි. එතකොට ඊට පස්සේ දැන් අපි 4 3 වෙනකොට වේදනාව ඒ ජරා තත්ත්වයටපත් වෙලා. ඒතර මගේ ස්ටයා කේස් එක කැඩිලා නම් මම කල්පනා කරනවා හොඳ එකක් හදනවා කියලා. එහෙනම් 4 4 දි තමයි ජාතිය. ඒතර 4 4 දි ජාතිය හැදුවා නම් ඔයගලන්ට පේනවා ඊට ඉස්සෙල්ලාම මැරලා තියෙනවා. එහෙනම් 4 2 දි තමයි මම මැරලා තියෙන්නේ. එතකොට 2යි කියන්නේ නিত্য භාවය. එතකොට ඉතින් මේ විඥානී මැරෙනවා අපි නিত্যයි කියලා ගන්නවා. අන්න අපි ලොකු මෝඩකමක් එතන ඇති වුණා කියලා. ඊළඟටම බලන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකේ තියෙන 5 3 ජරා ධර්මයේ සංඥාවේ ජරාව. ඉතින් ඒක අර පෙන්වන්නේ අර මුහුදේ වතුර පාරක් කැඩලා තිනකොට ඒකට තව කැලලක් වැටුනහම කොහොමද යන්නේ කියලා නේද? වෙනස් වීමක් වුණා. ඉතින් මේ 5 3 වෙන්නේ ඉස්සෙල්ලා 4 6 ඇතේ 4 7 4 6 වෙ සිද්ධ වෙලා තියෙන. මේක පොඩ්ඩක් බලලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ අර ප්‍රධාන භාවනාව මේකේ ලියලා තිනවා මේ 9 වෙනි ස්ලයිඩ් එකේ. ඒකේ ගන්නවා එයි අපි මේ රූපය කියන එක ජරාව නේද? මෙතන කාමච්ඡන්දේ කාමච්ඡන්දේ කියන්නේ ජරාවට කැමති. ඉතින් දැන් ගමන් කල්පනා කරනවා ඇයි මම මේ ජරාවට කැමති වෙන්නේ? මලමුත්‍ර අසුචි ගොඩක් ඇයි මම මේ මගේ කියලා ගන්න. අන්න එතින්ද තමන්ට එනවා උත්තරේ මම මෙහෙම වෙලා තියෙන්නේ මෙතෙන්දි මේ අත්තා කියලා ගන්න එක. මේ සුඛේ පරාමාස වෙලා අත්තා වෙලා මේ දිට්ඨි අනුසයෙන් අර කබලින්කාර ආහාරයට සුඛයි කියලා ඇඟිල්ල දික් කරනවා නේද? එතකොට දැන් මෙතන මේ අත්තා කියලා ගන්න එක නිසා තමයි දැන් මෙතන මේ ජරාව ගන්න මම මෝඩයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට පේනු මේ අත්තා කියන එක උනේ නිකන් නෙමෙයි. මේ වෙනකොට මේ 5 3 මේ වේදනාවේ ජරාව සිද්ධ වෙලා නේද? 4 3 ඒ හැරි වේදනාව ජරාව සිද්ධ වෙලා. එතකොට මේ ජරා වෙච්ච එකක් වේදනාවේ ජරාවට මම කැමති වෙලා තමයි මම දැන් අර ඩබල් මෝඩයා වෙලා තිනවා කියන එක පේනවා. ඊළඟට ආපහු පේනවා ඇයි මම මෙතන මේ අත්තා කියලා ගන්නෙ? එතින්දි පේනවා මෙතෙන්දි මේ සංස්කාරයෙන් හැදෙන විදිය විඥාන ධාරාව ගලන විදිය අපි බැලුවා. 6 එනෝ අවිද්‍යාවෙන් ඉඳන් කාමාශ්‍රයට යනෝ 8 එනෝ. එතකොට ඔයක පාරණා තුනෙන් තමයි මේකේ ධාරාව ගැලීම කියන එක තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මේ සංස්කාරය මම අත්තා කියලා ගත්තා. ඒ සංස්කාරයෙන් අත්තා කියලා ගැනීම නිසා තමයි අතන අර 11 වෙනි රවුමින් පස්සේ සංස්කාර අත්තා කියලා අරගෙන තමයි මෙතන මේ අත්තා කියලා ගන්න. ඉතින් දැන් ඔය වෙනකොට අපි දන්නවා අපි මේ ගොඩාක් ජරාවල් වලට තුන්වෙනි පාර එනකොට මුළු දුක්ඛයටම අපි කැමතිලා තියෙනවා. සංඥා ජරා විතරක් නෙමෙයි. එතකොට එන්න එන්නම ඉතින් අපිට වෙලා තියෙන දේ අපි පේනවා. මොකද්ද මේ වෙන්නේ කියලා ජරාවටම අපි කැමති වෙවි ඉන්නවා කියන්නේ. ඉතින් ඒක හොඳට ඒක පළවෙනි භාවනාව. එහෙමනම් අපි පේනවා මේක රූපයේ ස්පර්ශ වෙන්න නොවෙන්න අපි විරියක් ගන්නවා. ඊළඟට අත්තා කියන එක නොවෙන්න තමයි දෙවිනි විරිය කියන එක. සංස්කාර මගේ නොවෙන්න තුන්වෙනි විරිය. ඉතින් මේක තමයි මේ ඩයග්‍රම්ස් දෙකයිනේ මෙතන තියෙන්නේ ඇත්තෙම කියනවා නම්. 9 10. ඒක හොඳට ඒක බලලා ඊට පස්සේ ඒ විරිය භාවිතා කරනවා. ඒක තමයි ඉතින් ඒක පළවෙනි සෙට් එකේ තියෙන ප්‍රධාන භාවනාව හැටියට ඒකේ තියෙන්නේ. අර ජරාව බැලුවට පස්සේ. ඊට පස්සේ දෙවෙනි සෙට් එකෙන් ඉතින් ඔක්කොම භාවනාවන් කරන්න බැරි වෙයි සමහර විට. දෙවෙනි සට් එකේ භාවනාව දෙකක් තිබුණානේ අර කරකෝනවා කියන එක නේද? ඉතින් වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ දක්වා බල්ල මමින් කාර්යයට ඇවිල්ලා. ඒක එක භාවනාවක් වෙනවා. ඊළඟට අර ස්ටා එක බලන එක ඒක තුන්වෙනි භාවනාව. එතකොට අපි සූත්‍ර දේශනාවට අපි ආපහු යමු. එතකොට සූත්‍ර දේශනාවේ ඊළඟ කොටසේ තියෙනවා මහානිනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කවරද යත්. මාන්නේ මේ සස්නේ මහානතමේ නුවණින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘතව වෙසේද? මාන්නේ චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘත නොවි වසන්නාහුට පීඩාකාරී වූ පරිදාහ වූ කෙනෙක් එත්නම් ඒ චක්කවින්ද්‍රිය සංවර සම්මුත වසන ඔහුට එසේ පීඩාකාර පරිදාහය නොවෙත්. නෝනින් සලකා සෝත ඉන්ද්‍රිය. ඔය විදිහට පෙන්වන ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, මනී ඉන්ද්‍රිය සංගත නොවි වසන්නාවට පීඩාකාර පරිදාහ ඒවා උපදිනවා කියලා. එතකොට ඒවෙන් කෙනෙක් ඒව සංවර කරගන්නවා නම් ඒ පුද්ගලයාට දුක් දැවැලියති ආශ්‍රය වෙන්නේ නැහැ කියලා. එතකොට මේකෙ පෙන්වන මහන්නේ මේ ආශ්‍රය සති සංවරින් පහකල යුතු වේ කියලා කියනවා. ඊළඟට පෙන්වන මහන්නේ ප්‍රත්‍යාවේක්ෂයේ ඥානෙ පහකල යුතු ආශ්‍රය කවරදියත්. මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකා උදෙක් සීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසිමදුරු සුලං අවසපුන්ගෙන් ස්පර්ශ නැති කිරීම පිණිස, ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝග කරනවා කියලා. එතකොට මේකෙ පෙන්නනවා මේ පැරණි වේදනාව නැති කරන්නෙන් අලුත් වේදනාව නූපදවන්නේ කියලා. එතකොට මේක මේ පටිසේවනා පහතබ්බා කියන එකයි මේකෙ පෙන්නන්නේ. ඉතින් වේදනාවෙන් චේතනා, චේතනාවෙන් පරාමාස, පරාමාසයෙන් ඒ අත්තා, අත්ත සංඥා ඇති නොවීමට තමයි මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ. ඊළඟට පෙන්නන මහන්නේ අදිවාසණීන් පැහැය යුතු ආශ්‍රය කවරද? එතකොට ඒ කියන්නේ ඉවසලා මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකලා සීත ඉවසනවා, උණුසුම් බඩගින්න කියන එක ඉවසනවා. දැන් අපි හිතමු සීතයි කියලා ඉවසන්නේ නැත්තම් තරහවක්නේ මිනිසෙකුට යන්නේ නේද? ඊළඟට රස්නේ කියලා අයියෝ මේක හරි රස්නේ කියලා ඉතින් අර පවංග ගහ මිනිසු ඉන්නේ නේද? එතකොට ඒක ඉවසන්නේ නැහැයි කියලා කියන එකෙන් ඒකෙන් ඉතින් එයාට තරහවක් ස්වභාවයක් තමයි යන්නේ. එතකොට උපන්සාරික තියුණු රළු කටුකු අමහිරි අමනාපෝ දීහි පැහැර ගන්නා වේදනාවන් ඉවසන සුළුක් වෙනවා කියලා. එතකොට ඒක තමයි අදිවාසණින් පහකල යුතු ආශ්‍රයව කියලා. ඊළඟට පෙන්වන දුව කිරීමෙන් පැහැය යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකලා නපුරු ඇත් අස්සය ගොන්නු බල්ලෝ ආදී වශයෙන් ඒ සත්‍යංව ඒවා මේ දුරු කරනවා. ඒ වගේම පවිටි මිත්‍රයන් සේවනය කරන්නේ නැහැ. එතකොට මේ පවිටි මිත්‍රයන් සේවනය කරනවා නෝනැත්තු සබ්‍රහ්මචාරීහු ඒ පුද්ගලයා ලාමක තැන් දාලා සලකනවා. මෙයා මේ පවිටි මිත්‍රයන් ආශ්‍රය කරන්නේ මෙයාගෙත් ඒ වගේ ගති තියෙනවා කියලානේ. එතකොට ඒවා ගැන කල්පනා කළා මෙයා ඒ ආශ්‍රය මේ විදිහට මේ පහ කිරීමක් කියන එක තියෙනවා. ඒ කියන්නේ අවොයිඩ් කරනවා. ඉතින් ඒක පෙන්වන්නේ ওই සම්මා ආජීවය නිසා මානිය කියන එක අඩුයි. ඉතින් ওই ඉහළ සංස්කාර කොටුව තියෙන්නේ චේතනා, ඉදන් සච්ච විඥාන, පරාමාස. අර උද්දච්චය අපි ලකුණු කරපු දැන් නේද? එතකොට ඒක නිසා ඇති වෙන බලපෑම නැති කිරීමට, ඒකට අගයක් නොදීමට තමයි මෙතන මේ අපි භාවිතා කරන්නේ. එතකොට ඉතින් එහෙම කරනවා නම් ඇත්තෙම කියනවා නම් ওই B කියන පොයින්ට් එක වෙන්නේ නැහැ අවිද්‍යා ආශ්‍රයයට කියන එකට පහරවදිනවා. ඊළඟට පෙන්නනවා මහන්නේ විනෝදනේ පහකල යුතු ආශ්‍රය කවරදයක්. මහන්නේ මේ ලෝකේ මහානතමේ නෝනින් සලකලා උපන් කාම විතක්කේ සිත තබා නොගනි. දුරු කරනවා, බැහැර කරනවා, විනාශ කරනවා කියලා. එතකොට අපි ඉගෙනගෙන තිනවා මේ ගිරිමානන්ද සෙත්‍රේ උපන්නං කාම විතක්කං නාදි වාසේති පජහත විනෝදේති බැන්ති කරෝති යන භාවං ගමීති කියලා නේද? ඉතින් ඕක පෙන්වන්නේ මොකද්ද? ඔය ඒරියා 1 වලින් ඒරියා 4 එක කියන එක හැදෙනවා. එතකොට ඒ ඒරියා 1 වලින් ඒරියා 4 එක හැදෙනවා කියලා කියන්නේ මොකද්ද? අර වේදනාවේ ජරාවට පත්වීමනේ උතන තියෙන්නේ. ඊළඟට ඒරියා 1 වලින් ඒරියා 6 එක. ඒ කියන්නේ සංස්කාර නිසා ඒ අත්තා නොවීමට විහිංසාවිතක්කය කියන එක ඔයව භාවිතා කරනවා. ඊළඟට පෙන්වනවා මාන්නේ භාවනාවෙන් පැසිය යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝනින් සලකලා විවේකී ඇසුරු කළ, විරාගී ඇසුරු කළ, නිරෝධී ඇසුරු කළ, නිවුරු නැවුරු කළ සති සම්බොජ්ජංගේ වඩනවා. මේ විදිහට ධම්මවිචේ සම්බොජ්ජංගේ, ඒ වගේම මේ සමාධි සම්බොජ්ජංගේ, ඒ උපේක්ඛා සම්බොජ්ජංගේ මේ විදිහට වඩනවා කියලා. එතකොට මහන්නේ මෙසේ මේ බොජ්ජංග වඩන්නා වූට ඒ වෙහසහ දැවිලි සහිත වූ ආශ්‍රය නොවේද? මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැිත වූ ආශ්‍රය වේ කියලා කියනවා. මාන්නේ යම් කලක භික්ෂුවගේ යම් ආශ්‍රය කෙනෙකු ඒ දර්ශනීන් පහකල යුතුද? ඒ දර්ශනීන් ඒ පැහිවාවෙත්තාවෙත් කියලා කියනවා. යම් ආශ්‍රය කෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් යූස් කළා පැහි යුතුද? ඒ ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා කියනවා. යම් ආශ්‍රය කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහි යුත්තාද? අර ඉවසීමෙන් කරන එක. ඔහුගේ සිත තබා නොගැනීමෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රය කෙනෙකු දුරු කිරීමෙන් පැහි යුත්තාද? ඒ කියන්නේ අවොයිඩ් කළා. අස්සයෝ ආගේ සත්‍යව නේද? එතරම් නපුරු අය. එතකොට ඒ දුරු කිරීමෙන් පහුණා වෙනවා. ඊළඟට යම් මාස කෙනෙකු විනෝදණයෙන් පැහැයුත්තාද එලිමිනේෂන් කියන එක. ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වෙත. යම් මාස කෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වෙත. මාන්නේ මේ මහානත මේ සියලු ආශ්‍රයන්ගෙන් සංවෘත වී යයිද? තෘෂ්ණාව සංසිඳී යයිද? සංගෝජනී උපටාහලී යයිද? මාන ප්‍රහාණි දුක කෙලවර කළේ යයිද කිව්ලබේ. භාගතුන් වහන්සේ මේක වදාලා සතුටු සිත් ඇති මේ භික්ෂු භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා. එතකොට අපි භාවනා කරන හැටි පැහැදිලි කළා. මේ 15කින් එනම් අපි භාවනා කරමු.